හොඳයි සාදු. දෙදහස් විසිතුන වසරේ දහවෙනි මාසේ අටවෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, අතීතයට අපි සමුදිය යුතුයි. අතීතයට සමුදෙන්න නම් පින්නතුනේ අතීතය තුළින් අපේ ජීවිතය තුළින් සිදුවෙච්ච සියලූම වැරදිවලට අපි සමාව ගත යුතුයි. එහෙම නැත්තන්ගේ අතීතයෙන් නිදහස් වෙන්න බෑ පින්නතුනේ. ඒ නිසාවෙන් අපි මේ මොහොතේ අදිෂ්ඨාන කරමු, මෙතැන් පටන් අතීතයට එකතු වෙන ඒ අතීත අකුසල් තියෙනවා නම්, අත්වැරදීම් තියෙනවා නම්, සිතෙන් කයෙන් වචනයෙන් තුරුණුවන් කෙරෙහි හෝ යම් පුජ්‍යලයකට හෝ යම් සත්වයකට හෝ සබාධමට හෝ මාගේ යම් අතපසුවීමක් වැරද්දක් වෙලා තියෙනවා නම් ඒ හැමතෙම මට සමාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන්න, සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම තමන් අදිෂ්ඨාන කරන්නේ මේ විදියටම තමන්ගේ හිත එසේ සැහැල්ලු කරගන්න අදිෂ්ඨාන කරලා, මාගේ සිත කය වචනය යන තුන් දොරින් තුරුණුවන් කෙරෙහි හෝ යම් පුඤ්ජලේ කෙරෙහි හෝ යම් සත්වයේ කෙරෙහි හෝ සුභා දහම කෙරෙහි හෝ අතීතයෙන් මාගේ යම් වරදක් වීනම් යම් අතුපසුවීමක් වීනම් ඒ හැමට මාහට සමාව සැලසේවා. ඒක තුන් හිතෙන්ම ඉල්ලන්න ඕන, මුළු හදවතින්ම ආත්මයෙන්ම ඒ සමාව ඉල්ලන්න ඕන, ඒ සමාව ගන්න. ඒ සමාව ඔබ හරියට ලබා ගත්ත නම්, ඒ සමාව ඔබට ලැබුණ නම්, ඒකාන්ත වශයෙන්ම ඔබ සැහැල්ලුවට සහනයට පත් වෙනවාමයි, මානසික වශයෙන් සුවපත් වෙනවාමයි. දැන් තමන් නිදහස් පුජ්‍යලේක්. අතීතය ගැන ශෝක නොකරන පුජ්‍යලේක්. අතීතය ගැන ශෝක කරන්න එපා කියලයි බුදුහාමුදුරු ධර්මයේ දේශනා කරන්නේ. එනිසා වෙන ඔබ දැන් අතීතය ගැන ශෝක කරන්න නැති කෙනෙක්. ඒ නිසා ඔබ සහනශීලී නිදහස්. මෙන්න මේවා හිතේ පුරෝගෙන කොච්චර බණ ඇහුවත් නිවන් දකින්න නැත්තේ ඒකයි. තේරුණා නේද? දැන් පාප කර්මයක් සිද්ධ වෙලා ඒක හිතේ තීද්දි ධර්මය ඇහුවට ධර්මය හිතට එකතු වෙන්නේ නැහැ. ඒක හරියට පින්නතුනේ අර ගොම බින්දුවක් වැටිච්ච කිරිහැලිය වගේ තමයි. ඒ කිරිහැලිය ප්‍රයෝජනෙ සිද්ධ වෙන්නේ නැහැ ගොම වැටුනහම නේද? ඒ වගේ තමයි යම් අකුසල කර්මයක් තමන්ගේ ජීවිතේ යට තීද්දි මේ හැලිය යට ගොම කෑල්ලක් තීද්දි කොච්චර මේකට කිරි දෙවුවත් වැඩක් තියනවද? වැඩක් නැහනේ. අන්න ඒ නිසාවෙන් පින්නතුනි ඉස්සල්ලාම අපිට අතීත කර්ම වලින් සිද්ධ වෙච්ච යම් පාප කර්ම තියෙනවා නම් ඒව දුරු කරන්න ඕන. හැබැයි පින්නතුනි දුරු කරන්න බැරි පාප කර්ම ගෙවලා නිම කරන්න වෙන පාප කර්ම ධර්මයේ සඳහන් වෙනවානේ. ඒව තමයි ආනන්තරේ පාප කර්ම කියන්නේ. ඒක සමාව අරගෙන එහෙම ලේසියෙන් මකන්න වෙන්නේ නැහැ. ඒ නිසා තමයි සංග ભેදය, මව්පියන් නැති කිරීම, මුදුන් ගෑගේ ලේසලවීම ආදී මෙන්න මේ කරන දේවල් වර්තමානයේ හරි බුදුරජාණන් වහන්සේ නැති වෙන්න පුළුවන්. නමුත් පිළිම වහන්සේ කෙනෙකුට හරිම නිග්‍රහ අපහාස කළාම නේද? ඒව වුණත් හිතෙන් අමතක කරන්න බැරි කර්ම බවට පත් වෙනවා. තේරුණා නේද? හිතෙන් අමතක කරන්න බැරි කර්ම බවට පත් වෙනවා. එතකොට ඒව කොහොමද කියලා මේ නිවැරදි කරගන්න ඕන. බලන්න ඔබේ ජීවිතෙත් එහෙම කර්ම තියෙනවද? සමාව ගත යුතු, නිවැරදි කරගත යුතු. අතීතයෙන් වරදක් කියලා තමන්ගේ හිත කියන දේවල් තියෙනවා නම් ඒවට සමාව ගන්න. විශ්වයෙන් ස්වභාව දහමෙන් හරි සමාව ගන්න. මිනිස්සෙක් මැරිලා ඉන්නවා නම් සොහොනෙන් හරි සමාව ගන්න කියලා. තේරුණා නේද? ජීවතුන් අතර ඉන්නවා නම් ජීවිතයෙන් සමාව ගන්න. ණයක් මුදලක් අරගෙන මම වංචාවක් කළා කියලා වගේ හැඟෙනවා නම් ඒ ණය මුදල දීලා සමාව ගන්න. තේරුණා නේද? එතකොට හිත සැහැල්ලු වෙනවා. ඒ නිසා අපි අතීත වැරදි අඩුපාඩුකම් තියෙනවා නම් ඒවට සමාව සලසා ගැනීම අතිශයින්ම වැදගත්. කමා කර ගැනීම වැදගත්. හිත සැහැල්ලු වෙනවා. ආන්න එවැනි හිතකට වෙනතුනේ සද්ධර්මයේ වැටෙනවා. ඒකයි ඉතින් කොච්චර මේ සද්ධර්මය ඇහුවත් ඇයි අපිට අවබෝධ නොවන්නේ කියන ප්‍රශ්නවලට උත්තරයක්. අතීත ප්‍රශ්න ගොඩක් ඔළුවේ තියාගෙන කොච්චර ධර්මය ඇහුවත් ඒක හරියට අර ගොම කෑල්ලක් හැලියේ තියාගෙන කිරි දෝනවා වගේ වැඩක්. ඒ කිරි මිදෙන්නේ නැහැ, මුදවන්න බෑ. ඒසා සද්ධර්මය එකතු කරන්න ඕන. හොඳ පිරිසිදු හැලියකට එකතු කරන්න ඕන. මඩ වතුර පිරුණු හැලියකට වතුර එකතු කරන ඒත් වැඩක් නැහැ නේ. ඒ වගේ තමයි පින්නතුනේ. හරි. ඒ නිසා මුලින්ම තමන් සීලයෙන් පවිත්‍ර වුණු, සමාධියෙන් පවිත්‍ර වුණු, ප්‍රඥාවෙන් පවිත්‍ර වුණු කෙනෙක් බවට පත් වුණාම අන්න එයාගේ සිතට නම් ධර්මයේ ඉතාම ඉක්මනින් ගැලපෙලා යනවා. එයාට හොඳට ධර්මයේ මානසිකාරය කරන්න පුළුවන්, ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. මේ රවට්ටන්න පුළුවන් එකක් එක්කනේ මේ අපි ගනුදෙනු කරන්නේ. මොකක් සමගද අපි ගනුදෙනු කරන්නේ? හිතත් සමග. නෝනට පුළුවන් මහත්ය රවට්ටන්න, මහත්යට පුළුවන් නෝන රවට්ටන්න, දායකයට පුළුවන් හාමුදුරුව රවට්ටන්න, හාමුදුරුවන්ට පුළුවන් දායකය රවට්ටන්න, දේශපාලකයට පුළුවන් රටේ ජනතාව රවට්ටන්න, රටේ ජනතාවට පුළුවන් නීතිය හා දේශපාලනය රවට්ටන්න. කවුරුත් ඒ වැඩේ කරගෙන යනවනේ. ඒත් රවට්ටන්න බැරි තැනක් එක්ක අපි ගනුදෙනු කරන්නේ මොකද්ද? හිතත් එක්ක. හිතම රවට්ටන්න ගියාම හිතම අනිත් පැත්තෙන් හිනා වෙලා කියනවා නුඹ මාව රවට්ටනවා නේද කියලා. එහෙමනම් අපිට මේ ලෝකේ අව්‍යාජ ලෙස 100%ක් අව්‍යාජ ලෙසම වැඩ කරන්න වෙනවා. විවෘත ලෙසම වැඩ කරන්න වෙනවා. එකම තැනයි තියෙන්නේ ඒ තමන්ගේ සිත. ඒ තමන්ගේ හදවත සමග. අන්න ඒ නිසයි කියන්නේ පින්නතුන්ට විවෘත වන්න. සත්‍යවාදී වෙන්න, සත්‍ය ගවේෂික වෙන්න. ඒ නිසාමයි මතක් කරන්නේ පින්නතුනේ. දැන් ඔය කියන කාරණාවලට අනුව හදාගත්ත හිතක් තියෙනවද ඔයත් හැමෝටම? තියෙන්න ඕන, එහෙම හදාගන්න ඕන. ඒකට කියන්නේ ධම්මානු ධම්ම ප්‍රතිපත්තේ හදාගත්තා. එහෙනම් සූදානම් ශරීරේ. දැන් මනස සූදානම්. ගමනට සූදානම්. හොඳට ගමනක් යන්න තමන් ඇඳුම් පැළඳුම් පිළිවෙලකට ඇඳලා කොණ්ඩේ පීරගෙන කණ්ණාඩියෙන් බලලා දැන් ඔන්න සූදානම් ගමනකට යන්න. දැන් ගමන ආරම්භය සිද්ධ කරන්න පුළුවන්. කොහොමද මේ නිවන් මාගේ ගමන ආරම්භ වෙන්නේ පින්වතුනේ? මේ ඇස මම නොවේ, මගේ ආත්මය නොවේ කියලා දකින්න අපි පුරුදු වෙනවා. එවිට සිද්ධවන්නේ කුමක්ද? ඇහැ ඔස්සේ දකින කියන දේත් එක්ක දැඩි බන්ධනය නැති වෙලා යනවද නැද්ද? දැඩි බන්ධනය නැති වෙලා යනවා. දැන් මම මගේ ආත්මය කොට ගන්න අවස්ථාවක නේද පුද්ගලතුනි මේ ඇස සමග දැඩි බන්ධනය හටගන්නේ. එහෙමනම් පින්නතුනි මේක කොච්චර දුරට දියුණු වෙනවද කියනවා නම් පින්නතුනි අර දාරුචීරිය හාමුදුරුවන්ට අවසාන පදේ කියලා දුන්නා. මේ මම මගේ ආත්මය වශයෙන් නොගන්නා වූ ස්වභාවයේ අවසාන පදේ කියලා දුන්න දාරුචීවර හාමුදුරුවන්ට මොකද? දිත්තේ දිත්තමත්තං භවිස්සති. බලන්න අන්න එතින්ට ඒ දක්වාම දියුණු වෙනවා. ඒ කියන්නේ දැකීම මාත්‍රයක් පමණයි. කණ්ණාඩිය ඉස්සරහින් ගියපු රූපයක් වගේ. උදාහරණ ඇතිනේ. තව විග්‍රහ කරන්න ඕනද ඒක? නෑනේ. කණ්ණාඩිය ඉස්සරහ යනවා දහස් ගාණක්. අපි හිතමුකෝ බස් නැවතුම් පොළක, දුම්රිය පොළක, ගුවන්තොට පොළක දාලා තියෙන කණ්ණාඩි තියෙනවා. ඒ කණ්ණාඩි ඉස්සරහින් දවසට ලක්ෂ ගාණක් මිස්සු මාරු වෙලා යනවා. එතනයි හිටියේ රහතන් වහන්සේ නව. කවුද රහතන් වහන්සේ? කණ්ණාඩිය. රහතන් වහන්සේ තමයි කණ්ණාඩිය. එහෙනම් ඇස මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ. ඕක තමයි පින්නතුනි මුළු ත්‍රිපිටකේ පුරාම තියෙන ඕක පුරුදු කරන්න. සූත්‍ර පිටක පුරාම තියෙන්නේ මේක. මේ කාරණේ තියෙන්නේ. ඊළඟට පින්නතුනි කන මම නොවේ, මගේ ආත්මය නොවේ. කන කියලා කිව්වහම කනට සම්බන්ධ වෙන සියලුම සෝතය, සෝත විඥාණය, ඒකෙන් හටගන්න රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධයම මම නොවේ, මගේ ආත්මය නොවේ කියන අත්හැරීමෙන් නිදහසින් යුක්තව මේ සෝතේ අල්ලගන්න නැතුව වාසය කරනවා. සෝතේ අල්ලගන්නේ කොහමද? ඔන්න අතීත කර්මත් එක්ක සම්බන්ධ කරලා මොලේ සෝතේ අල්ලගන්නවා. හාමුදුරුවෝ කියන බුදුරජාණන් වහන්සේ ඉපදුනේ අතුරුගිරියේ. අතුරුගිරියේ සම්මා සමාධිය පිහිටලා තැන ඉන්න තැන තමයි බුදු වුණේ කියලා. ඒ සෝත විඥානේ අල්ලගෙන ඉන්න කෙනෙකුට මොකද වෙන්නේ? මෙයා කෑ ගහන්න පටන් ගන්නවා නෑ 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 කියලා. හොඳට සරල උදාහරණයක් එක්ක සායනාංශ කියලා දුන්නා ඔයාටන්ට. ඇයි එහෙම එයාට එහෙම කරන්න වෙන්නේ? එයා කන මගේ, මගේ ආත්මය වෙමි කියලා ඒක අතීත අනාගත වර්තමාන වශයෙන් හොඳට ගැට ගහලා බැඳලා අල්ලගෙන උපාදාන කරගෙන හිටපු නිසා කෑ ගහනවා නෑ 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 කියලා. එයා හිතන තැන, එයාගේ මතේ දක්වන තැන, පොත්වල ලියවුණු තැන, විවිධ තැන් ආදී වශයෙන් නම් කරගත් අය නම් කරගත් තැන් ප්‍රකාශ කරනවා. ඉතින් රහතන් වහන්සේ නමක් ඕක අහගෙන ඉන්නවා. එයා කියයි බුදු කෙනෙක් පොළොවේ උපදින්නේ නැත. බුදු කෙනෙක් පොළොවේ පහළවන්නේ නැත. බුදු කෙනෙක් පොළොවේ පිරිනුවම් පාන්නේ නැත කියලා උන්වහන්සේලා කියයි. පුතජනයාට ඕක තේරෙන්නේ නැහැ නේ. පුතජන ලෝකයාට මොකද්ද කිව්වේ කියලා තේරෙන්නේ නැහැ. ඉතින් ඔන්න විකාරයක් කියනවා කියලා කියයි නේ. නමුත් ඇත්තක් දේශනා කරේ. විකාරයක් නෙමෙයි පිනුතුනේ, ඇත්තක් දේශනා කරේ. තේරුණා නේද? ඇත්තක් දේශනා කරා. ඇයි උන්වහන්සේට විෂය වෙනවනේ සත්‍ය තත්ත්වය? හොඳට අවධානයෙන් බලන්න, කරුණු කාරණා තේරුම් ගන්න. දැන් සෝතය මම මගේ ආත්මය කරගත්ත කෙනෙක්ද කර නොගත්ත කෙනෙක්ද මේ මොහොතේ බලන්න. කර නොගෙන වාසය කරන්න, කර නොගෙන වාසය කරන්න. කොහෙන්ද පින්නතුනේ? තමන්ගේ ආධ්‍යාත්මය තුළින්ම. දැන් ඇස මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා ගන්න දර්ශනය තුල, නිදහස තුල වාසය කරනවා. ඊළඟට පින්නතුනේ, සෝතය මම නොවේ, මගේ ආත්මය නොවේ කියලා දරා ගන්න ඇති තැන. මේ මම වෙමි, මගේ ආත්මය වෙමි කියලා එන්නේ වචන නෙමේ, එනර්ජි ශක්තියක් එන්නේ පින්නතුනේ. එහෙම නේද? ශක්තියක් කියන්නේ අන්නේ ශක්තිය ලිහිල් කරලා විසුරුවල හැරලා නිදහස් කරලා වාසය කරන එකට තමයි මම නොවේ, මගේ ආත්මය නොවේ කියලා ගන්නවා කියලා කියන්නේ. පැහැදිලිනේ? ශක්ති විශේෂයක්. එහෙම නැතුව කටින් දහස් වාරයක් කිව්වත් වැඩක් නැහැ මම නොවේ, මගේ ආත්මය නොවේ කිව්වට වැඩක් නැහැ. ශක්ති විශේෂය අභ්‍යන්තරයෙන් ආධ්‍යාත්මය තුලින් ගලා හැලෙනවා නම් වචනෙන් කෝටි වාරයක් කිව්වත් වැඩක් නැහැ. එහෙනම් ඉතින් කෝටි වාරයක් කියලා නිවන් දකින්නවනේ. ඒ ශක්ති විශේෂය තමයි ලිහිල් කරන්නේ, දුරු කරන්නේ, මෘදු කරන්නේ, ඇති කරන්නේ. මම වෙමි, මගේ ආත්මය වෙමි කියලා ගන්න ස්වභාවයේ ශක්ති විශේෂය දුරු කරනවා. ඊට පස්සේ එයා ඇස නිරෝධ කළා, කන නිරෝධ කළා, සෝත විඥානේ නිරෝධ කළා. ඊළඟට පින්නතුනේ නැහැය, මම නොවේ, මගේ ආත්මය නොවේ. එයින් හටගන්නා වූ ගාන විඥානේ මම නොවේ, මගේ ආත්මය නොවේ. දැන් ඉන්ද්‍රියන් තුනකින් ඇතිවන පීඩන වේදනා දැන් ඔබට නැහැ. ඇස ඔස්සේන වේදනාවක් නැහැ, කන ඔස්සේන වේදනාවක් නැහැ. ඊළඟට නැහැ ඔස්සේන වේදනාවක් නැහැ. ඒ තුනම දැන් මම නොවේ, මගේ ආත්මය නොවේ කියලා. ඒ ශක්තිය දුරු කරමින් නිදහස් කරමින් වාසය කරනවා. බලන්න පින්නතුනි, එපමණකින්ම මොනතරම් සහනයක් ලැබෙනවද? ඊළඟට පින්නතුනි, මේ දිව මම නොවේ, මගේ ආත්මය නොවේ. එයින් හටගන්නා වූ රස සංඥා විඥාන නාම රූප මම නොවේ, මගේ ආත්මය නොවේ. අපේ හිස මත ඔලු ගෙඩිය තුල පිහිටලා තියෙන ඉන්ද්‍රියන් හතරම අනුපේන තුනේ මම නොවේ, මගේ ආත්මය නොවේ කියලා ගන්න තැනින් තමන්ගේ ඔළුව දැන් නිදහස් කරගෙන, සැහැල්ලු කරගෙන අතහැර වාසය කරනවා. එතන අත්හැරියා කියලා ස්වභාවයකුත් නැහැ, අල්ලගත්තා කියන ස්වභාවයකුත් නැහැ. වචනයක් පමණයි අතහැරීම කියන වචනය. අතහැරිය නම් අතහැරලත් නැහැ, අතහැර කෙනෙකුත් නැහැ. ඊළඟට පින්නතුනේ, මුළු සරුවාංගෙම අරමුණු කරගෙන මේ සරුවාංගෙම මම වශයෙන්, මගේ වශයෙන්, මගේ ආත්මය වශයෙන් එයට දක්වන ඒ ශක්තිය, මම වෙමි, මගේ ආත්මය වෙමි, මේ මගේ ශරීරයයි, මේ මනුස්ස ආත්මයයි, මේ මනුස්ස ජීවයයි, මේ පිරිමියයි, මේ ගැහැණියයි ආදි වශයෙන් තම තමන්ගේ ශරීර ස්වභාවය අනුව උපාදාන ශක්තිය, මම වෙමි, මගේ ආත්මය වෙමි කියන මේ මගේ ආත්මය කියන ස්වභාවයේ ශක්ති විශේෂය තුනී කරන්න, දුරු කර හරින්න, නිදහස් කරන්න. හේ ගැඹුරු ආධ්‍යාත්මය තුළින්ම සිද්ධ කරන්න. සිත මම නොවේ, මගේ ආත්මය නොවේ. මේ සිතට පහළ වෙන අරමුණු වක්කඩක පිපෙන පෙනපිඩු වගේ. ඒව මම කරගන්න, මගේ ආත්මය කරගන්න බොහෝ කල් පවත්ව ගන්න පුළුවන් දෙයක් නෙමේ. දුක ඇති වුණත් දුක ගිලිහි යනවා, සතුට ඇති වුණත් සතුට ගිලිහි යනවා. මොනියම් ස්වභාවයේ මානසික ස්වභාවයක් හටගත්තත් එතන එතන ෂය වෙවි යනවා. ගිය වසරේ මේ දවසේ මනස දැන් මට අද මතකත් නැහැ. අද දවසේ මනස ලබන මාසේ මේ දවස වෙනකොට මතකත් නැහැ. මේ එතන එතන ෂය වෙන මනසක්, මේක මගේ, මම මගේ ආත්මේ කොට නොගත යුතුයි, නිදහස් කළ යුතුයි, අත්හල යුතුයි. මෘදු කොට ඒ ශක්තිය සම්පූර්ණයෙන් විසිරුවා හැරිය යුතුයි. එහෙමනම් මනස මම මගේ ආත්මය කොට ගන්නා වූ ස්වභාවයෙන් තමන්ගේ සිත මුදවාගෙන නිදහස් කරලා පින්නතුනේ ඔන්න ඕක තමයි භාවනාව. ඔය ස්වභාවය හරියට පුරුදු කරගන්න ඉතින් භික්ෂුන් වහන්සේලාට සති ගණන් මාස ගණන් වැය වුණා. අවුරුදු ගණන් වැය වුණා. සියයට සියයක් මේ සදායතන මම නොවේ මගේ ආත්මය නොවේ කියන යථාභූත ඥාන දර්ශනය ඇති කරගන්න උන්වහන්සේලාට සති මාස ගණන් වසරවල් ගණන් වැය වුණා. ඉතින් ඔබටත් තියෙන්නේ ඕක තමයි භාවනාව. ওই කාරණාව හරියට තේරුම් ගන්නත් ඕන. වරදවා තේරුම් කරගත්තොත් එයා සත්පුජ්‍යල ආත්ම බවට පත් වෙලා මේක බොහෝම ඝන ලෙස කරන්න ඕන දෙයක් හැටියට හිතලා තදින් අල්ලගෙන මේ භාවනාව කරන්න යනවා. එහෙමනොත් වරදිනවා. එහෙම කරන්න බෑ. මේක හරි මෘදු ලෙස තේරුම් ගන්න ඕන දහමක්. අතහැරීම කියන එක අල්ල ගැනීමෙන් කරන්න හොඳ නෑ. අතහැරීම අතහැරීමෙන්ම සිද්ධ කරන්න ඕන. අනග්ගහිත චිත්තෝ දානන්දේති කියන්නේ ඒකයි. දන් දෙන්නෙත් අල්ලගෙන නේ ලෝකේ නේ. ඒකනේ පස්සේ කුල කියන්නේ. ඒ නිසා දානය අතහැරීම අතහැරීමක් ලෙසම කරනවා වගේ තමයි මෙතන සිද්ධ කරන්නේ. ඒක අල්ලගෙන කරන්නේ අතහැරලමයි සම්පූර්ණයෙන්ම තමන් වාසය කරන්නේ. ඒක අල්ලගෙන අතහරිනව නෙමෙයි. දැන් ලෝකෙ ගැටීමක් ඇති කරගන්නකොට ඒ ගැටීම ඇති කරගන්න පින්නතුනේ එකක් අල්ලගෙන එකක් වීසි කරනවා. අන්න එතන තමයි ගැටීම. එකක් අල්ලගෙන එකක් අතාරිනවා. ඒ කියන්නේ අතහරින්න ජවයක් ඕන. පුතජන ලෝකයේ අතහැරීමට ජවය අවශ්‍යයි. අපි හිතමුකෝ කොටයක් තල්ලු කරනවා කියලා. දැන් කොටයක් තල්ලු කරනවා නම් පෙරලනවා නම් අපිට ජවයක් අවශ්‍යයි නේද? ඔව්. ඒ ජවය ශරීරය තුලින් පොළවකට හරි තව කොටයකට හරි යම් දෙයකට ඒ තල්ලු කරන සාපේක්ෂිත බලයක් ප්‍රතිරෝධයක් තව තැනකට යොමු කරන්න ඕන. ඒ යොමු කරන තැනට මීටරයක් හයි කරලා තිබ්බනම් අපිට මැනගන්න පුළුවන් මේ කොටේ තල්ලු කිරීමේ වේගය, එහෙම නැත්නම් පවර් එක කොච්චරද කියලා, ශක්තිය කොච්චර යොදවලා තියෙනවද කියලා හොයාගන්න පුළුවන්. වාහනයක් තල්ලු කරගෙන යද්දී වුණත් ඒකත් එහෙමයි. ඒකේ බර ප්‍රමාණයට අනුව ප්‍රතිරෝධ ශක්තිය යොමු කළ යුතුව තියෙනවා. ඕක තමයි පුතජන භාවයේ අත්හැරීමට යොදාගන්න ක්‍රමය. ඉතින් ඔය ක්‍රමෙන් නිවන් දකින්න බෑ. ඒක නිසා සම්මා වායාම කියලා එකක් බුදුහාමුදුරුවෝ නිර්මාණය කළා. පැහැදිලි කරලා දුන්නා. සම්මා වායාමයෙන් තමයි නිවන් දකින්නේ. එහෙමනම් ලෝකෙන් දෙයක් තල්ලු කරන්න ලෝකෙටම ප්‍රතිරෝධයේ දිදී යන ක්‍රමවේදයෙන් නිවන් දකින්න බෑ. ලෝකයට ප්‍රතිරෝධය නොදී, තේරුණාද? ලෝකයට ප්‍රතිරෝධය නොදී වාසය කරන්න, කටයුතු කරන්න බුදුරජාණන් වහන්සේ මඟක් කියලා දුන්නා. ඒක ටිකක් තේරෙනව අඩු. ඒක ලෝකෝත්තර විශේෂ කාරණයක්. ඒක තේරුම් ගන්න අමාරුයි. මහන්සි වෙන්න ධර්මයේ තුල අපි අනන්ත අප්‍රමාණ ඒ ගැන කියලා දීලා තියෙනවා. පුජ්‍යලය නිවන් දකින්න හැදුවට කවදාවත් නිවන් දකින්නවත් සත්‍ය අවබෝධ කරගන්නවත් නැහැ පුජ්‍යලය. සත්‍ය අවබෝධ කරන්නේ නිවන් දකින්නේ හිත. හිත නිවන් දක්වන්න ඕන. ඔබේ හිත නිවන් දැකලද ඉන්නේ කියලායි අහන්න තියෙන්නේ. ඔබ නිවන් දැකලද කියලා නෙමෙයි, ඔබේ සිත නිවන් දැකලද? ඔබේ සිත මාර්ගඵල අවබෝධ කරගෙනද? හිත කොහෙද තියෙන්නේ? හිතේ ස්වરૂපය කුමක්ද? හිතේ ස්වરૂපයේ චිත්‍රයක් අඳින්න බලන්න. කොලයක් අරගෙන මම මේ අඳින්නේ හිතේ ස්වરૂපයයි කියලා කල්පනා කරලා ඒ පැත්ත පිළිබඳව හොඳ අවධානයක් ඇති කරගෙන සිතගෙන මොනවා හරි අඳින්නකෝ. පැය භාගයක් විතර මොනවා හරි කොලේ අඳින්න. ඇඳලා ඒක යටින් ගහන මේ මගේ සිතයි කියලා. පුළුවන් නම් ලබන පාර එනකොට කරගෙන එන්න. හිත කියන්නේ පින්නතුනි චේතනාව. සිත කියන්නේ චේතනාව. දැන් සිතක් නැති වුනහම චේතෝ විමුක්ති. චේතනා නැහැ. රහතුන්ට චේතනා නැහැ. උන්වහන්සේලා මේ සමාජයට වැඩ කරනවා. ඇහුවොත් මොන චේතනාවෙන්ද වැඩ කරන්නේ කියලා? චේතනා නැහැ. දේශපාලඥයෙක් පාරක් හදනවා. මොන චේතනාවෙන්ද පාර හදන්නේ කියලා ඇහුවම චේතනාවක් තියෙනවා. නේද? එහෙමනම් මේදු මහරහතන් වහන්සේ අනන්ත සේවය කළා. මොකද්ද චේතනාව? සම්බුද්ධ ශාසනය පවතින ආරේණියේ කී කියන්නේ? එහෙමත් නැහැ පින්නතර. එහෙම චේතනාවකුත් නැහැ. අපේ ආගම පවතින, අපේ ආගම ලෝකේ පුරා පවතින, ඔලු ගිඩි ගන්න වැඩි කරගන්න මේ කහන කෙනෙක් ඉන්නකම් කියනවා. ඊට පස්සේ පින්නතර අපි නතර කරලා දානවා. මේක ත්‍රස්තවාදයේ හරි ලෝක ත්‍රස්තවාදී ආගමක් හරි පෙරලලා අල්ලගත්තොත් එහෙමම වෙන්නේ නැහැ පින්නතර. මේ අතරේ පොඩ්ඩක් හරි මොලේ තියෙන මිනිස්සු ටිකක් උපදිනවනේ. ඒ මිනිස්සු කැරල්ලක් ගහලා කොහොම හරි එකෙන් අයින් වෙනවා. එකම ආගම ඇතුළේ වුණත් කල්ලි දෙකක් බෙදෙනවනේ. ඒ වගේ තමයි. එහෙම වෙන්නේ නැහැ කවදාවත්. සත්‍ය ලෝකේ කවුරු කවුරු හරි හොයාගෙන යන පිරිසක් වෙනම ඉන්නවා. එසා චේතනාවක් නැහැ. එබම් මන කියනවා ධර්ම දේශනා කරනවා මං චේතනාවක් ඇති කරගන්න ඕනද? නෑ. මම යහපත් බීජයක් රැස් කරගෙන තියෙනවා. ඒ බීජේ වපුරනවා හොඳ පොළොවකට වැටුනොත් පැලෙනවා. පොළොව කියන්නේ ඔබේ සිත. වියලි පොළොවකට වැටෙන ඒවා මේවා පැලවෙන්නේ නෑ. ඒවලේ මේවා පුපුරා විනාශ වෙනවා. හොඳ සරුසාර පොළොවක් වෙන්න ඕන. ඉන්ද්‍රිය බල ධර්ම තියෙන හොඳ සරුසාර පොළොවක්. ශ්‍රද්ධාව, විරිය, ප්‍රඥාව, සතිය, සමාධිය, හොඳ සිහි නුවණ, අවදිය, දයාව, අනුකම්පාව, මෛත්‍රිය, පරහිතකාමීත්වය, මේ හැමදේම මෝඩකමට වැටෙන්නේ නැති වෙන්න ක්‍රමානුකූලව පවත්ව ගන්න ඕන. ශ්‍රද්ධාව වැඩි වුණොත් එහෙම ප්‍රඥාව දුර්වල වෙලා යනවා. ප්‍රඥාව වැඩි වුණොත් එහෙම ශ්‍රද්ධාව නැති වෙලා යනවා. මේ සමාජයේ පිරිමි අයගේ ගොඩක් අයගේ ප්‍රඥාව වැඩි, මේ ශ්‍රද්ධාව නැහැ. ඊට පස්සේ කාන්තාව උදවියගේ ශ්‍රද්ධාව වැඩි, ප්‍රඥාව නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක්. මේ දෙන්න සමබර කරලා සුළු පිරිසක් තමයි සද්ධර්මයට යොමු වෙන්නේ. මේ මැදහත් සිත හදාගෙන වීරිය කියන එක හොඳයි. වීරිය වැඩි වෙන්නත් බෑ. වාහනයක පවර් එක කියන එක හොඳ එකක්. පිකප් එක හොඳ එකක් නේ, වාහනේ වෙන්න ඕන දෙයක් නේ නේද මහතේ. හැබැයි වැඩියෙන් පිකප් කරන් ගියොත් මොකද වෙන්නේ? කොහේ හරි වංගුවකදී හැරෙන්නේ නැතුව කෙලින්ම යයි. නේද? අරවන්න ඕන වංගුවකදී පාලනේ නැතුව යනවා. ඒ ටී හන්දි වල එහෙම අපිට දකින්න ලැබෙන ආපු වාහන හරවන්න නැතුව කෙලින්ම ගියපු ඒවා. ඒ වීර්ය වැඩි වෙලා. වීර්ය පාලනය කරන්න සිහිය ඇති කරගන්න ඕන. ශ්‍රද්ධාව තියෙන්න ඕන. විනය කියන එක තියෙන්න ඕන. අවබෝධය කියන එක, මාර්ග සංඥා කියන එක හරියට පිළිපදින්න ඕන. ඉස්සරහින් වංගුවක් හැරෙන්න තියෙනවායි, ටී හන්දියක් තියෙනවායි කියලා දැනගත්තන් ඒ මිනිස්සය දැනගන්න ඕන ඒක 40ට අඩු කරන්න ඕන කියලා. ඉතින් ඒක දැකේ නැති වුණොත් තවත් 60ට පාගනවා. අන්න ප්‍රශ්නේ උදා වෙනවා. මේකම තමයි නිවනටත් වෙනතුනි බලපාන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන එක. හිතක් කියන්නේ පින්නතුනේ අතිශයින්ම මානව සංවේදී කාරණයක්. ඒ සංවේදීතාව හසුරුවා ගන්න පුළුවන් හොඳම සතා මිනිසයා. ඒ සිත ඉක්මවන්නට පුළුවන් හොඳම සතා මිනිසයා. සංවේදී කාරණා, සංවේදී දේවල් අලින්ට, ටිකක් මොලේ තියෙන ගෝරිල්ලන්ට, ඒ වගේම ওই ඩොල්ෆින් වගේ මාළුන්ට, ඒ වගේම මිනිස්සු ආශ්‍රය ජීවත් වෙන සුනකයන්ට, සමහර සුනක වර්ගයාට මොලේ හිම වැඩිපුර පිහිටලා තියෙන සුනක වර්ගය හිමින් ඒගොල්ලන්ට සංවේදී කාරණා දැනෙනවා වැඩි. මේගොල්ලන්ට තියෙන සංවේදී කාරණා දැනෙන ස්වභාවය තියෙනවා. පාලනය කරන ගන්න ස්වභාවය කොච්චරද කියන්න බෑ. ඒකත් යම් ප්‍රමාණයක තියෙනවා. නමුත් මේ මනුෂ්‍ය කියන සතාට අරුම පුදුම කියන්නේ සංවේදීතා අඳුන ගන්න පුළුවන්, සංවේදීතා පාලනය කරන්න පුළුවන්, සංවේදීතා ඉක්මවන්න පුළුවන්, දුරු කරන්න පුළුවන්, නැති කරන්න පුළුවන්. ඉතින් මේ දියුණු මනස සසරෙන් නික්මෙන්න යොදාගත්ත කට්ටියත් ඉන්නෝ, සසර තවත් දුකටපත් වෙන්න යොදාගත්ත කට්ටියත් ඉන්නවා. අඳුරෙන් අඳුරට යන්නත්, අඳුරෙන් එළියට එන්නත්, ආලෝකයෙන් අඳුරට යන්නත්, අඳුරෙන් එළියට එන්නත් බොහොම ලස්සන මාත්ම භාවය තමයි මනුෂ්‍යාත්ම භාවය. ඉතින් බුදුහාමුදුරු දේශනා කළානේ නේද මේ විදිහට. ඒ නිසාවෙන් අපි බලන්න ඕන මේ ඉන්න අඳුරෙන් තව ආලෝකවත් වෙන්න, අවදිය ඇති කරගන්න, ප්‍රඥාව ඇති කර මේක තේරුම් කරගන්න තියෙන්නේ. ශාන්තව තේරුම් කරගන්න, වටහා ගන්න, මනස එතෙන්ට පවත්ව ගන්න. තමන් අවසාන සිතිවිල්ලෙන්, අවසාන චිත්තයෙන් සුන්දර මනුස්සයෙක්ද? තේරෙනා නේද? සමහර අය ඉන්න උඩ සිතෙන් හරිය සුන්දර මනුස්සයෙක්, අවසාන සිතෙන් මලයක්ෂයේ. සමහර අය ඉන්න මතු පිටින් මලයක්ෂයේ, අවසාන සිතෙන් සුන්දර මිනිස්සෙක්. සමහර උදවේ ඉන්න පිටිනුත් මලයක්ෂයේ, ඇතුළිනුත් මලයක්ෂයේ. සමහර අය පිටිනුත් සුන්දරයි, ඇතුළිනුත් සුන්දරයි. ඔබේ හිතේ ශය කළ යුතු දේවල්. අපේ උදවිය මේක හිතේ නෙමෙයිනේ කරන්න යන ගති. කන්නේ නැතුව ඉන්නවා. ගතේ කරන්න මේක උත්සාහ කරන්නේ. කරාබු මාල දාන්න නැතුව ඉන්නවා. ගතේ කරගන්න හදන්නේ. සුදුම අඳිනවා.
ගතේ කරගන්නයි හදන්නේ. ගතේ නිවන් දකින්න බෑ. හිතේ තමයි නිවන් දකින්න පුළුවන්. හිත හදන්න සචිත්ත පරියෝ දපන. ගත කියලා එකක් මෙතන දාලා නැහනේ. තියෙන්නේ හිත. හිත ඔබට හසු වෙලා තියනවාද? හිත අහු වෙනවද ඔබට? මාන්තර හිත අහු වෙනවද? ඒ කියන්නේ උත්සාහ කරනවා කියන එක අදහස් වෙන්නේ හිත අහු වෙලා නැද්ද තාම? හිත කියන්නේ මෙන්න මේකයි කියලා. අහු වෙලා තියෙනවා. හා සිතිවිලි වලටත් වඩා ඔබෙන් තමයි හිත තියෙන්නේ. සිතිවිලි කියන්නේ සිත නෙමෙයි. සිතිවිලි කියන්නේ සිත නෙමෙයි. සිත කියන්නේ පින්නතුනේ මම මගේ ආත්මය වෙමි කියලා ගත්ත ශක්තිය, එනර්ජි එක. දැන් ඔතන එළියේ වාහනයක් තිබ්බට ඒ වාහනය හැම කෙනාටම ඒක මගේ වාහනේ බවට පත් වෙන්නේ නැහැ. ඒක නිකම් වාහනයක් විතරයි. දැන් මෙතන බැලූ බැල්මට කාටවත් කියන්නත් බෑ හවල් වාහනේ හවල් කෙනාගේ, හවල් වාහනේ හවල් කෙනාගේ කියන්නත් බෑ. එතකොට ඒක කොහෙද තියෙන්නේ? අන්න චිත්තේ තියෙන එක. අයිතිය කියන එක තියෙන්නේ කොහෙද? චිත්තේ තියෙන්නේ. අපි කවලම් කළා එක එක්කිනාට කියනවා එක එක වාහන ළඟට යන්න කවලමට කියලා. කාට හරි බලලා කියනවා දැන් ඕගොල්ලෝ කියන්න ඕන මේ වාහනවල හැබැයි අයිතිකාරයෝ. කියන්න බෑනේ. සමහර උදවිය තාත්තගේ වාහනේ අරන් ඇවිල්ලා තියෙනවා. සමහර උදවිය අයියාගේ වාහනේ අරන් ඇවිල්ලා තියෙනවා. සමහර උදවිය මහත්තයාගේ වාහනේ. සමහර උදවිය අද නෝනගේ වාහනේ මං අරන් ආවේ. ගෙදර වුණත් තියෙනවා මම කියලා වෙන් කරගත්ත වාහන දෙකක්. නෝනගේ වාහනේ වෙනමයි, මහත්තයාගේ වාහනේ වෙනමයි. සමහර වෙලාවට නෝන අත තියන්න දෙන්නේ මහත්තයාට ඒ වාහනේට. ඒ වෙලාවල් තියෙනවා. ඈ සමහරලාට මාත්‍යාගේ වාහනේට අත තියන්න දෙන්නේ නැනොන්ට. ඒ කියන්නේ ඒක ඇතුලේ තියෙන වෙනම අයිතීන් සහ ඊට පස්සේ දරුවන්ගේ වාහන වෙනම තියෙනවා. සමහර දරුවෝ ඉන්න දෙන්නේ නැහැ, තාත්තටවත් දෙන්නේ නැහැ. අයිතීන් හැදිච්ච දේවල් තියෙනවා. දැන් ඔක මතු පිට කතාවක් නෙමෙයි, මතු පිට වෙනස් වෙන්න ඕන කියන කතාවක් නෙමෙයි. හිත ඇතුලේ තේරුම් ගන්න මම කියන්නේ මේ කතාව. දැන් ඔහොම ඔය අල්ලගෙන ඔහොම තියෙන ඒ චිත්තය වැලියුබල්. ඒ කියන්නේ ඔය චිත්තේට වටිනාකමක් තියෙනවා. ඔය ඔබේ වාහනේ කියලා හිතාගෙන ඉන්න චිත්තයට වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම තමයි වර්තමානයේ පවතින ඔය වාහනේට තියෙන උපරිම වටිනාකම. ඒක ලක්ෂ 100ද 200ද 300ද 500ද 1000ද දන්නේ. ඔන්න ඕක තමයි වටිනාකම. ওই වටිනාකම දීපු ගමන් ওই හිත අරයි යන්න පුළුවන් කාට හරි. පුළුවන්ද බැරිද? ওই වටිනාකම දීලා ওই වාහනේ එළියට අරන් ගිනි තියලා දාන්න පුළුවන් කෙනෙකුට. මගේ සල්ලි ටික මට දීලා උඹට ගිනි තියාගන්න බැරි නම් ඔක හොදි කරගෙන කෑවම් මට පොකෝ කියලා හිතනවද නැද්ද? පුළුවන් නේද? බැරි ගමක් නෑ. තමන්ගේ කීවිල්ලෙන් එහාට දුන්නට පස්සේ එයා තීරණය කරනවා මගේ එන්ජෝය එක වාහන අරගෙන පුච්චන එක කියලා. එයා ගිනි කියලා දැම්මොත් එහෙම මේ උඹේ පිස්සු උඹ කරගනින් කියලා ඉන්න තමයි වෙන්නේ. මොකද අපිට මොකුත් කියන්න කරන්න දැන් වෙන රටවල් තියෙනනේ වාහන පොඩි කිරීම ආශාදයක් කරගත්තා. ඉන්න ඒගොල්ලෝ වාහන වලට ගිහිල්ලා ගාන එක තමයි ඒගොල්ලන්ගේ සතුට. ඉතින් මේ සිතවිල්ල මේ හිත ගන්න පුළුවන්. හැබැයි ඔය හිත ඒ විදියට ගන්නෙ නැතුව හානියක් කරොත් මොකද කරන්න ඔබ? මේ මහානියක් කරොත් නම් ඉතින් මම නරක මිනිහයි කියන්න එපා නේද? පොලිසිය ගිහිල්ලා නඩු දාලා අලාභේ අරගෙන ලොකු ප්‍රශ්නයක් කා කවුරුත් මං කියන්නේ ඔක නොකරන්න කියන එක නෙමෙයි, පිටින් නොකර ඉන්න කියන එක නෙමෙයි. පිටින් නොකර හිටියයි කියලා තර්පගෙන නිවන් දැක්ක කෙනෙක් බවට පත් වෙන්නේ. හිතක ස්වરૂපයේ තේරුම් ගන්නකෝ. තේරුණා නේද? ඒක නීතියානුකූල සම්මුති ක්‍රම සම්ප්‍රදායක් තියෙනව පවතින. ඒ ක්‍රමයට ඔබ පවතින එක ඒක භෞතිකවාදී ක්‍රමයට, ඒකට කමක් නැහැ. මං අහන්නේ හිතක ස්වභාවය තේරුම් ගන්න කියන එක. එහෙමනම් පින්නතුනේ අපේ සක්කාය දිට්ඨියටත් වටිනාකමක් තියෙනවද? මට හිතෙනවා ඒකටත් ඇති කියලා, ඒකටත් තියෙනවා කියලා. ඔකට වටිනාකමක් තියෙන නිසා තමයි අනේ පිටි සිටුතුමා තමන්ගේ මුණුපුරේකට කහවණුවක් දීලා බණහන්න යව්වේ. බණහලා ආවහම තමයි කහවණුවක් දෙන්නේ. එක්ක දැන් පින්නතුන්ට කහවණුවක් කවුරුත් දෙන්නේ නැහැ. පින්නතුන් ධර්මයේ වටිනාකම තේරුම් අරගෙන සංසාරට මේක උපකාරක වෙන ආකාරයේ වටිනාකම දැනගෙන මේ ආත්ම භාවයේදී මේක දැක්කහම තියෙන වටිනාකම දැනගෙන සතර ආපායෙන් මිදෙන්න පුළුවන් ය කියලා තේරුම් අරගෙන සසර දුක් නිවන්න පුළුවන් ය කියලා තේරුම් අරගෙන සුගති ආත්ම ලබන්න පුළුවන් ය කියලා තේරුම් අරගෙන සසර විච්ච අඩුපාඩුකම් දුරලන්න පුළුවන් ය කියන එක තේරුම් අරගෙන සද්ධර්ම ශ්‍රවණයෙන් සද්ධර්මය මානසිකාරය කිරීමෙන් සද්ධර්මය ධම්මානුධම්ම ප්‍රතිපත්ති කිරීමෙන් සසර දුක් නිමා කරන්න පුළුවන් ය කියන වටිනාකම තේරුම් අරගෙන පින්නතුන් ධර්මය අහනවා. නමුත් ඒ පොඩි එකාට ඒක තේරුන්නේ නැහැ. පොඩි එකාගේ වටිනාකම තියෙන්නේ කහවණුවේ, කහවණුවක් දෙනවා බණ අහලා ආවොත්. සතුන් පුරුදු කරනවා වගේ, සතුනොත් එහෙමයි එක එක ශිල්ප පුරුදු කරන්නේ. ඒ ශිල්පයක් හරියට කරාම කෑමක් දෙනවා. එතකොට එයා දැනගන්නෝ සංඥාවෙන් මම මේ වැඩේ හරියට කළා කියලා. මේ සුනකයන් පුරුදු කරන්නේත් එහෙමයි. සක්කාය දිට්ඨිය කියන්නේ පින්නතුනි මේ ශරීරයට දුන්නු වටිනාකම් ටිකක්. මේ ඉඳුරන් වලින් ගත්ත වටිනාකම් ටිකක් තමයි ඒ තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ওই වටිනාකමක් නෑ කියලා. වටිනාකමක් නෑ. වටිනාකම් දීගත්ත නිසා තමයි පිළිතුර මේ යුද්ධ ප්‍රශ්න නොයෙකුත් ගැටලු. සමහර වෙලාවට සමහර කසාද බඳින්න ගියාම ගෑනිද දෑවැද්දද කසාද බඳින්න කියන වගේ ප්‍රශ්න පවා හටගන්න නේද? දෑවැද්දට මැරෙන හැටි දැක්කාම හිතෙනවා මිනිහා ගෑණි නෙමෙයි වැඳලා තියෙන්නේ දෑවැද්ද කියලා. ඉතින් ගෑණියෙක් හොයනවනම් ගෑණියෙක් හොයපියව්, දෑවැද්ද හොයනවනම් දෑවැද්ද හොයපියව් කියන්නයි තියෙන්නේ නේද? ඒක නිසාවෙන් මේ මනුස්ස ලෝකේ මහ පුදුම තැනක් පින්නතුනේ. මහ පුදුම තැනක්. අත්තාහි අත්තනෝනාතෝ බාහිර ලෝකෙත් එක්ක තියෙන යම්කිසි අමුතු ගනුදෙනුවක් මිසක් පිළිසරණ කරගන්නව නම් තම තමන්ටම තමයි පිළිසරණ කරන්න තියෙන්නේ. තමල්ලඟ වටා ඉන්න පිරිස හැමෝම ඉන්නේ යම් කිසි හේතුවක් නිසා. ඒ හේතුව නැති වුණොත් ඒ අය එන්නේ නෑ. හොඳයි දැන් මම බණ කියන්නේ නැතුව සද්ද නැතුව වෙලා ඉන්නව නම් මේ ධර්ම ආසනයට වෙලා සති දෙකක් තුනක් තුන්වෙනි පාරත් ආව ආමුදුරු බණ කියන්නේ අපි එන්නේ නැහැ කියලා එන්නේ නැතුව ඉන්නවද නැද්ද? එන්නේ නැහැ. ඔය කිව්වේ එන්නේ නැහැ කියලා. ඉතින් ඔය වගේ තමයි සියලු දෙනාගේ ගනුදෙනු. තේරෙනා නේද? ඉතින් මේ දායකයෝ කිසි කෙනෙක් මට ආදරය කරන අය, මට දයාපන්නය, මට කරුණාව එහෙම එකක් නැහැ. මගේ මේ ක්‍රියාවලියට තමයි ඒගොල්ලෝ කැමති. බණ ටික කියන එකට, ඒකෙන් ඔවුන් නිවෙන එකට තමයි ඔවුන් කැමති. ඒ වගේම ඔබේ ජීවිතෙත් එහෙමයි. ඔබේ යම් ක්‍රියාවලියකට තමයි ලෝකයා කැමති. මහත්යා කැමති, මහත්යා කැමති වතුරක දෙනවට, කෑම ටික රසට උයලා දෙනවට, ගෙදර අස්පරස් කරනවට ඒකට කැමති. ඒ ටික නොකර ඉන්නකෝ බලන්න. මම වෙන ගෑණියෙක් ගේනවා කියලා කියනවාම තමයි. ඉතින් මහත්යටත් කැමතියි. මහත්යට ලස්සන ඇඳුම් අරන් දෙනවට, යාන වාහන අරන් දෙනවට, ආහාර පාන රසවත් ඒවා ගෙනල්ලා දෙනවට, තමන්ට ආස කරන දේවල් ගමන් බිමන් එකයි යනවට. ඉතින් ඒකට තමයි ආස. ඒව නොකළොත් එහෙම අරගම තමයි කියන්නේ මම වෙන මහත්යෙක් හොයා ගන්නවා කියලා. ඉතින් මේ ලෝකේ තියෙන යම්කිසි ඩියුටියක්, යම්කිසි ගනුදෙනුවක් තියෙන්නේ. ඒක අසාධාරණයි කියන්න බෑ. අපිත් එහෙමයි, ඒගොල්ලොත් එහෙමයි. තේරුණා නේද? අසාධාරණයි කියන්න බෑ. අපිත් එහෙමයි, ඒගොල්ලොත් එහෙමයි. ඒ නිසා සබ්බේ පුතජනා උම්මත්තක. අපිත් එහෙමයි, ඒගොල්ලොත් එහෙමයි. අපිත් උමුතුයි, අනිත් පාර්ශවය උමුතුයි. හැබැයි ඕක තේරුම් ගත්තාම ඕක දිහා දැනගෙන වාසය කරන්න පුළුවන්. පැහැදිලිනේ? ඔබට වෛර කරන්න එපා. ඕක තමයි ලෝකේ හැටි. දැනගෙන වාසය කරන්න. ඉතින් මේක තමයි ලෝකේ ස්වභාවය. මේක තමයි විද්‍යාව. ඒක දැනගෙන වාසය කරන්න. එච්චරයි. දැන් දේශපාලකයට ආදරෙන් නෙමෙයි ජනතාව ඡන්ද දෙන්නේ නේ. අනේ ඒ වගේ තමයි. කවුරු හරි හිතුවොත් එහෙම මට ආදරයට ඡන්ද දෙන්නේ කියලා ඒ බොරු. හැම ගහලා දේශපාලකයාගෙන් වැඩ ගන්න. වැඩ කරේ නැති වුණොත් ඔව් ඉතින් පස්සේ දොරින් පැනලා නැව් වලින් ගිහිල්ලා රටවල් වලත් හැංගිලා ඉඳලා තමයි එන්න වෙන්නේ. ආයෙත් ඉවරයි. අහුණා නම් කීතු කීතු කරනවා. ඒ තමයි ලෝකයාගේ හැටි, මිනිසාගේ හැටි, මිනිස් ස්වභාවයේ හැටි. සිංහයා වුණත් පින්නතුනේ ප්‍රබලව ඉන්නකන් ඉන්නවා. වයසට ගියාට පස්සේ අනිත් සිංහයෝ ටික ඔක්කොම වට වෙලා කීතු ගහනවා අර සිංහයාව. ඉතින් ලෝක ස්වභාවය හැටි. මේ ලෝකේ සුන්දර තැනක් නෙමෙයි. හත්තාහි අත්තනෝනාතෝ කෝවිනාතෝ පරෝසයා. ඔය මනෝවිද්‍යාව හොඳට තේරුම් අරගෙන, ඔය යථාර්ථය හොඳට තේරුම් අරගෙන මොනවා කළත් තමන්ට තමන් පිහිට කරගෙන ඉන්න. ඉතින් මං සතුටු වෙනවා. මම ධර්මයෙන් මම්මට පිහිට කරගත්ත දැම්මට මව්පියෝ නැති වුණා, දායකයෝ නැති වුණා, ලොකු හාමුදුරුවරු කට්ටිය නැති වුණා, ජීවිතේ නැති වුණත් සතුටෙන් ඉන්න පුළුවන් දහමක් තියෙනවා. ඔයත්තන්ටත් එහෙම තියෙනවද? අනේ නෑ. මාත්‍ය නැති වුණොත් දුකයි අඬනවා, නෝන නැති වුණොත් දුකයි අඬනවා, ඥාති දරුවෝ පොඩ්ඩක් දුරට ගියත් දුකයි අඬනවා, තමන් ලෙඩ වුණාම දුකයි අඬනවා. ජීවිතයේ සසර ස්වභාවය තේරුම් කරගත්තාම තමන්ට තමන් නැති වුණත් තමන්ට සතුටෙන් ඉන්න පුළුවන්. හොඳයි හොඳයි නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න දෙන්න එදාට. ඔව්. ඔව් ශබ්දය අඩු කරලා ඉන්න. සැහැල්ලුවෙන් ඉන්න සැහැල්ලුවෙන් ඉන්න. තමන්ට තමන් නැති වුණත් සතුටින් ඉන්න පුළුවන් මනසක් හදා ගන්න ඕන කියන තැන අපි කතා කරේ. එතකොට කෙනෙක්ගේ තියෙනවා මේ මරණාසන්න මොහොතේදී මෙතනින් යන සිතක් ඒකට කියනවා ධර්මයේදී චුත වෙන සිත චුති සිත කියලා. එතකොට මෙවැනි සිතක් තිබුණොත් සිතක් තිබුණොත් තමයි චුත වෙන්නේ. සිතක් නැත්තම් නිරෝධ සිත චිත්තය මිසක් චුති සිත කියලා එකක් හදන්න පුළුවන් කමක් නැහැ. හානේ උත්තමයෝ සංසාරේ සුවපත් වූ අය. සංසාරේ සුවපත් වෙච්ච අය. සිත සිත සුවපත් කරගන්න ඕන. සිත සිත හැම මොහොතකම තමන්ගේ සිත දිහා බලන්න. හැම දෙයක් එක්කම තමන්ගේ හිත වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න. සිතම තමයි කර්මය නිර්මාණය කරන්නේ. චේතනාවම තමයි කර්මය නිර්මාණය කරන්නේ. චේතනාව නරකට පිහිටුවාම නරක ක්‍රියාවලියක් වෙනවා. චේතනාව හොඳට පිහිටුවාම හොඳ ක්‍රියාවලියක් වෙනවා. ඕනම දෙයක්. ඒක මහා පුදුමයි. චේතනාවක් නැති වුණාම ඒක ශූන්‍ය වෙනවා. ඒසා චේතනාව ශූන්‍ය කරගෙන වැඩ කරන කෙනෙක් බවට පත් වෙන්න පින්නතුනේ සෑහෙන ඉස්සරහට දියුණු වෙච්ච කෙනෙක්. දියුණු වෙච්ච කෙනෙකුට පමණයි චේතනාව ශූන්‍ය කරගෙන වැඩ කරන්න පුළුවන්. චේතනාව ශූන්‍ය කරගෙන ධර්මය අහන්න පුළුවන් මට්ටමටත් එයා දියුණු වෙනවා. චේතනාව ශූන්‍ය කරගෙන තමයි භාවනාවේ සමාධිය වැඩ ඉන්නේ. නිදහස කියන එක රැකගන්න ඕන එකක් නෙමෙයි. ඒක ස්වභාවිකවම පවතින දෙයක්. ඒකට වීරිය ඕනේ නැහැ, උත්සාහය ඕනේ නැහැ, කැප වෙන්න ඕනේ නැහැ, නැති වෙයි කියලා බය වෙන්න ඕනේ නැහැ, කැඩේ බිඳේ හොරු ගෙනියයි කියලා බය වෙන්න ඕනේ නැහැ. ඒක තමයි මේ ආර්ය සමාධියේ ආර්ය ප්‍රඥාවේ තියෙන සුවිශේෂත්වය. පින්නතුනේ අර බුදුරජාණන් වහන්සේගේ සමයේ තිබුණු ඒ හින්දු ධ්‍යාන සමත ධ්‍යානවල එක බෑ. උන්වහන්සේලා හරි බයෙන් ඉන්නේ කොයි වෙලාවෙ මේ සමාධිය නැති වේද කියලා. ධානේ උතාගෙන එන පත්තර කොළයක තියෙන දේ දැකලා වුණත් සමාධිය නැති වෙන්න පුළුවන්. තේරණානේ. එනිසා ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඒ සමාධි, ඒ සමත සමාධි. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ තුලින් ඇති කරන සම්මා සමාධි ගුණය එහෙම විනාශ වෙන්නේ නැහැ, නැති වෙන්නේ නැහැ. මොකද ඒක භෞතික විඥානය තුලින් බාහිරව නොවේ ආධ්‍යාත්මිකව අවබෝධය තුල ගොඩනැගෙන දෙයක් නිසා ඒක එහෙම විනාශ වෙන්නේ නැහැ, කැඩෙන්නේ බිඳෙන්නේ නැහැ, කිලිටි වෙන්නේ නැහැ, අපවිත්‍ර වෙන්නේ නැහැ, ඒක පවතිනවා. මිනිස්සු හිතන්නේ තණ්හාව නැති අය, ආශාව නැති අය පවා මනින්නේ පිටි. දැන් කැලේකට වෙලා ඉටි කොලයක් හොයාගෙන හාමුදුරු කෙනෙක් සරප්පු දෙයකුත් දාන්න නැතුව ඉන්නවනම් අන්න බලන්න කිසි දෙයකට ආස නැහැ. ඒකට අපේ ගමේ පන්සලේ හාමුදුරු. ඉතින් අපිත් එහෙම හිටපු කාලයක් තිබ්බා. එක්ක උන්වහන්සේගේ මානසික තත්ත්වයේ ප්‍රශ්නයක්, එක්ක උන්වහන්සේගේ ඒක කැමැත්ත, choice එක, like එක. මේ කොළඹ හතේ පන්සල් වල ඉන්න හාමුදුරුවොත් ඔය සිරිපාද කැලේ හැරෙ මේ ගිහලා ඒ විදිහට ඉන්නවා ටික කාලයක්. ඒක හැම කාලයකටම නෙමෙයි, පොඩි නිවාඩුවකට, වීකෙන්ඩ් එකකට කරන පැලක් ගන්න. ඉතින් අපේ අය බල්ලා බලන්න අපේ ගමේ වන්දලේ හාමුදුරුවෝ කොහොමද මේ හාමුදුරු මෙන්න හාමුදුරුවෝ කියලා කියනවා. ඉතින් මේ මෝඩ සමාජය, ඒකට කරන්න දෙයක් නැහැ. බුදුහාමුදුරුවෝ වර්තමානයේ වැඩ හිටියනම් උන්වහන්සේ දලයි ලාමාතුමාට වඩා පාප් වහන්සේටත් වඩා ඉහළින් ආරක්ෂාවක්, ගෞරවයක්, රැකවරණයක් තියෙන කෙනෙක්ද නැද්ද? අනිවාර්යෙන්. අපි මේ හීන දකින්න අපේ ගෙදරට ගෙනල්ලා, එහෙනම් ඉතින් ඔබට දලයි ලාමා වහන්සේ ගෙදරට ගෙන්නන්න හැකියාව තියෙන්න ඕන. ඈ පාප් වහන්සේ අපේ ගෙදරට ගෙන්නලා දවසක් සංග්‍රහ කරන්න හැකියාව තියෙන්න ඕන. බෑනේ, කරන්න බෑනේ වැඩේ. ඉතින් ඔය වගේ තමයි බුදුහාමුදුරු සැබෑ ලෙස ජීවමානව වැඩ හිටියනම් උන්වහන්සේගේ තියෙන හැකියාවට අනුව, උන්වහන්සේගේ දර්ශන ශක්තියට අනුව වර්තමානයේ එහෙම කිට්ටු වෙන්න බෑ. ඉතින් දළදා වහන්සේ ළඟට යන්නත් මැෂින් කීයක් අස්සෙන් යන්න ඕනද? ඒ දතට දතවඳින්න යන්න. ඈ කෙස් ගහක් තියෙන තැනකට යන්න කොච්චර මේ වෙන්න ඕනද? අර නවදිල්ලි කෞතුකාගාරය එහෙම තියෙනවා. ඉතින් පින්තූරයක් ගන්න දෙන්නෙත් නෑ ළඟට ගිහලා. ඒ වගේ ප්‍රශ්න තියෙන්නේ. ඉතින් ඔබ ඒක හිතන්න. ජීවමානව වැඩ හිටියත් ඒත් එහෙමයි. රන් වැටවල් දාලා දේවි මිනිස්සු, රනින් සිවිලිම ගහලා දේවි, රනින් වහල ගහලා දේවි නේ. අපි වුණත් කරනවනේ නේ, අපි වුණත් ආසයි නේ, අපි වුණත් ආසයි. රජේ ආරක්ෂාව පිණිස වෙඩි නොවදින වාහන ලබා දේවි. අපේ අර මෝඩ උන්දල ටික බලාගෙන ඉඳලා කියයි ඕක බුදු වෙලා නේ බුරු කියන්නේ. එහෙනම් මොකද රනින් ඒවා ඈ ඕව මිනිසුන්ට අර දුප්පත් මිනිසුන්ට බෙදලා දෙන්න පුළුවන්නේ. ඒ දුප්පත් වෙලා තියෙන සමහර අය සිය කැමැත්තෙන් ඒ මිනිසුන්ගෙන් ගිහිල්ලා අහලා බලන්න ඌව වැඩි ඕනේ නැහැ කියලා කියනවා ඒ මිනිස්සු. සිය කැමැත්තෙන් දුප්පත් වෙලා ඉන්නේ. ඌය වැඩිපුර වැඩි ලොකු ඒවා තිබ්බහම නඩත්තු කරන්න අමාරු, වීදම් වැඩි කියලා ඒ මිනිස්සු ඒව යතහැරලා ඉන්නේ. සමහර අය ඕනකම් තියෙන අය ඉන්නවා. ඒ ඕනකම් තිබ්බට මතින්නේ නිර්මාණශීලී වෙන්න ඕන, වැඩ කරන්න ඕන. තනකොළ මිටියක් හරි ගෙනල්ලා කපාගෙන බාරයිනේ තියාගෙන විකුණන්න ඕන නේද? මුං ඇටයක් හරි ඉරුඟු කරලක් හරි පොළොවේ දාන්න ඕන. මයියකු ඉත්තක් හරි ඉන්නන්න ඕන. එතකොට නොකානොබී ජීවත් වෙන්නේ අක්කරයක් විතර ඉඩමක් තියාගෙන පොඩි ගෙයක් හදාගෙන අනේ අපිට කන්නනේ කවුරු හරි උදව් කරන්න කියනවා. වත්ත වටේට හිටපියෝ මයිකු දඩු ටිකක් ඉබේ අලබහිනවනේ. ඉතින් ඒකමයි කියන්නේ හිතන්නේ ඒ තැන්වලට ගියාම. හැන්දෑවකට 150ට ගිහිල්ලා අඩියක් ගහලා එනවා 350ට ගිහිල්ලා ටොයිලට් පෝච්චියක් අරන් වර කියලා කිව්වට මනුස්සයෙක් ඒක තේරෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි මිනිස්සුන්ගේ ස්වභාවය. මිනිස්සුට ඕනේ නැතිකම, නිර්මාණශීලීත්වයක් නැතිකම, චේතනාව හොඳ නැතිකම, මානසිකව පහත් වීම. ඒ නිසා මේ සමාජයේ සියලු දෙනා ඉස්සෙල්ලම මානසිකව උසස් කරන්න ඕනේ. එතකොට මනසින් උසස් වෙනකොට ධර්මයෙන් පිනතුනේ උසස් වෙනවා. මානසිකව උසස් වෙන කල්හි ධර්මයෙන් උසස් වෙනවා. එහෙම නැතුව උසස් වෙන්නේ නැහැ. පහත් මනසක් තීද්දයාට උසස් පුටුවක් ලැබෙන්නේ නැහැ. තේරුණා නේද? පහත් මනසක් තියෙදි උසස් පුටුවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා උසස් පුටුවක් ලැබෙන්න නම් උසස් මනසක් තියාගන්න ඕන, උසස් දර්ශනයක් තියාගන්න, උසස් සිතක් තියාගන්න ඕන. මං එච්චරයි මම දන්න දේ. යහපත් සිතුවිලි මිනිසා දියුණු කරවයි. ජීවන ආදර්ශ පාඩේ මගේ ගිහි කාලේ ඉඳලම මගේ පර්ස් එකේ තිබ්බේ ඒක. තේරුණා නේද? ඒ පර්ස් එක තාම තියෙනවා. ඒ පර්ස් එකක් තියෙනවා. මහාන වෙන දවසේ මුලින්ම කපපු කෙස් ටිකක් තියෙනවා. තාම තියෙනවා. අරන් තියලා තියෙනවා. ඉතින් ඒ ජීවන ආදර්ශ පාඩේ මාව මෙතෙන්ද ගෙනල්ලා තියෙනවා නේ. ඒ වෙනුතුන්ටත් ඒක මොකද්ද? ඔබගේ යහපත් චේතනාවෙන් ඔබ වැඩ කරගෙන යනවා නම්, යහපත් සිතවිල්ලෙන් ඔබ වැඩ කරගෙන යනවා නම් ඔබ දියුණු කරනවා. යහපත තුළම දියුණු කරනවා. යහපත් අන්දමින්ම දියුණු කරනවා. දියුණුව යනු තමන්ට පහසු ඇඳුමක් මිස භෞතික දෙයක් නොවේ. තේනනේ. තමන්ට පහසුවෙන් ජීවත් වෙනව නම් යම්කිසි මිනිස්සෙක්, එයා ඒක තමයි දියුණුව. එහෙම නැතුව ගොඩාක් තිබිලා අසහනේ ගොඩාක්කින් ජීවත් වෙනවනම් මං කියාට කියන්නේ නැහැ දියුණු මනුස්සයෙක් කියලා. තේරුණා නේද? ගොඩාක් කම්පැනිස් තියෙනවා, ගොඩාක් තියෙනවා අසහනෙන් ඉන්නේ. ඉතින් මගෙන් අහුවොත් එයා දියුණුද කියලා මං දන්නේ නැහැ. ධම්මික පෙරේරා හරි වෙන්න පුළුවන්. එයා සතුටෙන් නම් ඉන්නේ, එයා දියුණුවයි. තේරුණා නේද? ඒ ප්‍රමාණය තුළ, එයාගේ ශක්තිය තුළ එයා සතුටෙන් නම් ඉන්නේ, එයා දියුණුවයි. ඒ අසහනෙන් නම් ඉන්නේ යදෙවුණු නෑ. එච්චරයි. මානායක හාමුදුරු හරි වේවා, උන්වහන්සේ එතන සතුටෙන් නම් ඉන්නේ, පරිපූර්ණව නම් සිටින්නේ, උන්වහන්සේ දියුණුවයි. අසහනෙන් නම් පීඩනයෙන් නම් ඉන්නේ. සාමනේර පොඩි හාමුදුරු කෙනෙක්ගෙන් පල්ලෙහාට වැටෙනවා. එනිසා ඔබේ දියුණුව මනින්නේ ඔබේ සන්තුට්ටිය මත. තේරණේ? සන්තුට්ටිය මත තමයි ඔබේ දියුණුව මනින්නේ. ලෝකයේ මෙන්න මේ දියුණුව අඳුනගෙන තියනවා නම් ලෝකේ ගමම්මගේ ගොඩක් වෙනස් වේ. ලෝකේ ගොඩක් අරමුණු වෙනස් වේ. තමගේ දරුවන්ටත් මේ වගේ පාඩමක් කියලා දෙයි. කියලා දෙන්නේ ඉතින් අල්ලපු ගෙදරේ කාට වඩා උඹ පොඩ්ඩක් ලොකුයන් කියලාද? ඔය ඒක සරල මාත්‍රිකාවක්. ඔය පන්දීන් අනිත් ළමයට වඩා උඹ ලකුණු ගනින්, අල්ලපු ගෙදරේ කාට වඩා හොඳ වාහනයක් උඹ ගනින්. එච්චරයි. එහෙම නෙමෙයි. මෙන්න මේ වගේ උතුම් මාත්‍රිකාව ඔස්සේ ළමයෙක් ගොඩනගනවා නම් හොඳයි. එහෙම නැත්තම් ග්‍රාමීව නම් ඒකේ ඍණාත්මක පැත්තේ ඉන්නවා. යන්තම් කන්න බොන්න තිබුණාම ඇති කියලාත් ඉන්නවා. ඒක එච්චර හොඳ දෙයක්ුත් නෙමෙයි. ඒ නිසාමෙන් ත්‍රිපිටක ධර්මයේ තියෙන කරුණු කාරණා හොඳට කියවලා තේරුම් අරගෙන ප්‍රායෝගික කරගෙන ඇයි මිනිස්සු මේ தත්ත්වයට පත් නොවුනේ කියලා මට හිතෙනවා. ඒකට හේතුව ඒක කරගන්නේ කොහොමද කියන තැනට ගියාම මේ අටුවාචාරීන් වෙන වෙන ඒවා දාලා බාහිර කට්ටිය වෙන වෙන මගවල් පෙන්නලා වෙන වෙන භාවනාවල් පෙන්නලා මනුස්සය අන්ධ භූත කරලා දාලා තියෙනවා. දැන් මේ නිවන කොහොමද ලබන්නේ කියන එක මේ සූත්‍ර ධර්මයේ තියෙනවා. මේ ටික අහගෙන ගිහිල්ලා ඊට පස්සේ නිවන් දකින්න තියෙන ක්‍රමවේදය කියන එක හොයාගෙන යන්න ගියපු ගමන් වෙන පටලැවිලි කොටකට වැටෙනවා. ඊට පස්සේ අර එදා එදා ෂණිකව නිවන් දැක්ක අයගේ කතන්දරේ වැහිලා යනවා. ඊට පස්සේ වෙන මොකද්ද අගනිට්ටා බ්‍රහ්ම ලෝකෙටත් ගිහිල්ලා රවුමක් ගහලා ඇවිල්ලා නේව සංඥා නාසඤ්ඤාවෙන් බැහැලා ඊට පස්සේ පිළිකුල් භාවනා කරලා අට්ටික සංඥාව කරලා පිස්සු වැටිලා අංගොඩ ගිහිල්ලා ආයි ගෙදර ඇවිල්ලා ඉසු කුඩිච්චි දාලා ඊට පස්සේ ආයි භාවනා කරලා තමයි නිවන් දකින්නේ. ගොඩක් භාවනා මධ්‍යස්ථානවල යම් යම් තැන්වල ඉතින් අපි හිටපු නිසා දන්නවා තමන්ගේ අසූචි තමන්ගේ ඇඟේ ගාගත්ත කට්ටිය ඉන්නවා අවසාන කාලේ. නිර්වස්ත්‍රව හැමතැනම විදපු කට්ටිය ඉන්නවා. ගස් බැඳලා වගේ පුටුවල තියලා බැඳලා තියාගත්ත හාමුදුරුවෝ ඉන්නවා. ඒකට හේතුව ඉතින් අර දැඩි ප්‍රෙෂර් එකම දීලා හිත පාලනය කරන්නම ගිහිල්ලා මේ ක්‍රැක් අවුල් වෙලා මොලේට වුණත් ඒකේ සීමාවක් තියෙනවා ප්‍රෙෂර් දෙන්න. ඊට හැදුනොත් පුපුරනවා. එහෙම දෙන්න බෑ. වාහනයකට වුණත් එහෙමයි. එන්ජිමකට වුණත් එහෙමයි. ඒ නිසා ඒ විවිධ භාවනාවේ තියෙන ආසාවට, ධ්‍යානයේ තියෙන ආසාවට අසීමාන්තික ලෙස කරන්න ගිහිල්ලා වැඩ අවුල් කරගත්තයි ඉන්නවා. සීමාව දැනගෙන යන්නත් ඕන. දැන් හයිවේ එකක ගිහිල්ලා හොඳ මෝටරවේ එකකට දාලා අර මේ ඉබ්බෝගෙන් මේ ගොම්බෙල්ලෝ වගේ හිමී යන කට්ටියත් ඉන්නවා. ඒ වෙන ඒ මිනිහට අරමුණක් නැති නිසා, ගමන යන්න ආසාවක් නැති නිසා. එහෙමනම් අනිත් අයටත් කරදරයි, තමන්ටත් කරදරයි. තමන් තේරුම් ගන්න ඕන මෙතෙන්දි මට යන්න පුළුවන් තැන, මෙතන තේරුම් ගත යුතු තැන, මෙතන අපහැදිලි තැන, මෙතන තේරුම් ගන්න ඕන තැන, මෙතන වටහා ගන්න ඕන තැන කියලා මේක ਵਿਚාරයක් තියෙන්න ඕන, හොඳ අවබෝධයක් තියෙන්න ඕන මේ පිළිබඳව. එමනම් මම නොවේ, මගේ ආත්මය නොවේ, මෙහි සත්වයේ පුඤ්ජලේ ආත්මයක් යැයි ගත හැකි කිසිවක් නැත. ඒක තමයි දහම. මෙහි වචනයක් වශයෙන් ගන්න, දහමක් වශයෙන් ගන්න දෙයක් නැත. අපි දෙයියෙක් අල්ලගෙන මරණින් පස්සේ දෙයියෙක් ළඟට යන්න තියෙන මනෝභාවයක් නැහැ. ආගම් 10ක දෙයියෝ 10ක් ඉන්නෝ, දෙයියෝ 10 කොහේ කොහේ හරි ඉන්නවලු, එතෙන්ට යනවලු කියලා කියන ඒ මෝඩ කමට, ගොන් කමට මිනිස්සු කියන දේවල්. දෙයියෝ ඉන්නේ තැන මිනිස්සු දන්නෙත් නැහැ, දෙයියෝ දන්නෙත් නැහැ කොහේ ඉන්නවද කියලා. ඉතින් ඒ වගේ මෝඩ අදහස් වලින් ජීවත් වෙලා ඉඳලා මේ මිනිස්සු ඉතින් අතරමං වෙනවා සංසාරේ. කොකොඩා පෙරේතයෝ භූතයෝ පිසාචයෝ කුම්බාණ්ඩේ වෙනවා. එහෙම නැත්නම් ඒ කරන ලද ආගමික නාමයෙන් හරි කරන ලද පව්වලට තිරිසන් සත්තු වෙනවා. දැන් කෙනෙක් ආගමික නාමයෙන් පව් කරනවා. බුදුහාමුදුරුවෝ ගිහිල්ලා ඇහුවේ මොකද්ද? ඔබට ආගමෙන් කිව්වොත් ලිඳට පණින්න කියලා පණිනවද කියලා අහනවා. නෑ කියනවා. එහෙනම් මේ සත්තු ස්වර්ගයට යවන්නේ ඇයි? ඔබේ දරුවෝ ටික ඊට කලින් යවන්න පුළුවන් ස්වර්ගයට. අපෝ බෑ කියනවා. ඒටත් කලින් ඔබටම ස්වර්ගයට යන්න පුළුවන් නේ කියනවා. අනේ බෑ කියනවා. මිනිස්සු දෙයියෙක් පටලවාගෙන වෛරය, ක්‍රෝධය, පලිගැනීම කියන එක සිද්ධ කරන්න මග හදාගෙන අර ඔකට කියන්නේ කන්න ඌමනා වුණාම කබරයක් තලගොයා කරගන්නවා කියලා ගැමි වහරක් තියෙන ඕක. තේරෙනවනේ? ඒ නිසා දිට්ටිගත වෙන්න එපා, දෘෂ්ටිගත වෙන්න එපා. කොහොමද දිට්ටිගත වීම හඳුනගන්නේ අපි? කොහොමද ඒක හඳුනගන්නේ? හරි වැදගත්. මේ ත්‍රිපිටක ධාරී ස්වාමින් වහන්සේ නමක් හිටියා, වයෝවෘද. ඒ නාරද ස්වාමින් වහන්සේලා වැනි උත්තමයොත් එක්ක පවා ධර්මයේ ඒ කාලේ දේශනා කරපු අය. මේ උන්වහන්සේ දැන් අපවත් වෙලා අවුරුදු මම හිතන්නේ 15ක් 20ක් විතර වෙන කිට්ට වෙන්නේ නෝ. මේ උන්වහන්සේ කිව්ව දවසක් මට උන්වහන්සේ දිට්ටිගත වෙලා ඉන්නේ කිව්වා. මං කිව්වා අන්න ශෝක් අපේ හාමුදුරුවෝ ලස්සන වචනේ. මං හෙට උදේ වෙනකන් කතා කරනවා මෙහෙම. මට එක උදව්වක් කරන්න ඕන. මගේ දෘෂ්ටිය හොයලා දෙන්න ඕන කිව්වා. තේරෙන්නේ නැද? දිට්ටිගත වෙලා කියලා කිව්වාම නෑ නෑ මං දිට්ටිගත වෙලා නෑ කියලා මං එහෙම කිව්වේ නෑ. මං කිව්වා හරි ෂෝක් අපේ ආදරනේ මට පොඩි උදව්වක් කරන්න ඕන. මොකද්ද? මගේ දෘෂ්ටිය හොයලා දෙන්න ඕන. මං හෙට උදේ වෙනකන් කතා කරනවා. මදි වුණොත් ඊළඟ පහුවෙන්ද උදේට වෙනකනුත් කතා කරනවා. එහෙමත් නැත්නම් සතියක් කතා කරනවා. එහෙම නැත්නම් මාසයක් හරි වාසය ළඟ මං කතා කරනවා, දේශනා කරනවා, සාකච්ඡා කරනවා, අහන ඕන ප්‍රශ්නයකට උත්තර දෙනවා. මගේ දෘෂ්ටිය මට හොයලා දෙන්න ඕන. මොකද අනිවාර්යෙන් එහෙම එකක් මගේ ළඟ තියෙනවා නම් මම මොකද කරන්න ඕන? ඒක නැති කර ගන්න ඕන. මං ඔය ඇත්තන්ට කියන්නේ තේ අභියෝගේ. මන් දිට්ටිගත වෙලා ඉන්නවනම් වහාම මට ඒක හොයලා දෙන්න. නිකම්ම මේ දිට්ටිගත වෙලා කියලා හරියන්නේ නැහැ. විද්‍යාත්මකව සාධාරණ හේතු සහිතව ඒ දිට්ටිගත භාවය කියලා දෙන්න ඕන. හැබැයි තවන්ට දෘෂ්ටි නැති වෙන්න ඕන. අනෙන්ගේ දෘෂ්ටි හොයන්න ඉස්සෙල්ලා නැතුව හොයන්න බෑ. නැත්නම් ඉතින් අන්ධ භූත හැටියට මොනවා හරි කියන්න පුළුවන් නේද? එහෙම කිව්වට මේ වෙන්නේ නැහනේ. ඒක නිසා තමන් දෘෂ්ටිගත නැති වෙන්න ඕන ඉස්සෙල්ලම. ඉතින් උන්වහන්සේට මම කිව්වා හොයලා දෙන්න කියලා. ඉතින් උන්වහන්සේ මාත් එක්ක කතා කළා. කතා කරලා රෑ 12:00 විතර වෙනකන් කතා කරලා ආයි අපි ওই ගල් කුටියේ සැතපුණා. සැතපුණාට පස්සේ ආයි උන්වහන්සේ 3ට විතර නැගිටලා තේ එකක් බොමුද කියලා ආයි කතා කරනවා. ආයෝම කතාව ගියා. ආපහු උදේටත් කතාව ගියා. දැන් මං කිව්වා දැන් මම වඩින්නත් ඕන. ඔබ වහන්සේ මට දැන් ඊයේ ඉඳලම කතා කරනවා. මගේ දෘෂ්ටිය මොකද්ද කියලා කිව්වේ නැහැ. මට හරි අපූර්ව වචනයක් ලැබුණා. උන්වහන්සේ කටපාඩම ත්‍රිපිටකයේ තියෙන උත්තමේ අටුවා අටුවා ටීකා ටිප්පණි ඔක්කොමත් එක්ක ධර්මදර මේ විදර්ශනා ධූරයේ හිටපු ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ කියනවා මගේ මේ අවුරුදු මහානකමේම අවුරුදු 60-70ක් ගෙවුණා. මට ඔබ වහන්සේ වගේ කෙනෙක් හම්බ වෙලා නැහැ. මේ රටේ ඉන්න ලොකු කුඩා මහලු යෝගාවචර ඕනම තරාතිරමක කෙනෙක් මට මේ කාලය තුල හම්බ වෙලා තියෙනව නැත්තේ නෑ. පන්සල් 14ක් හදලා තියෙනවා කිව්වා. මේ 14 වෙනි පන්සලේ ගෝ මේ වැඩ ඉන්නේ. මම්ම හදාපු පන්සල් ආරන්නේ 14ක් හදලා අවුරුදු ගානට ඉඳි. ලේසි නෑනේ වැඩේ. එතකොට වහන්සේ වැනි කෙනෙක් හම්බුන්නේ නෑ කිව්වා. මට ඔබ වහන්සේ මීට කලින් හම්බුණා නම් හොඳයි කියලා හිතෙනවා. ඒ වචන ටික මට විශාල සම්මානයක්ද නැද්ද? ඒක සම්මානයක් ගෞරවයක් උන්වහන්සේ කියනවා. උන්වහන්සේ මීට කලින් මට හම්බුණා නම් හොඳයි. මේ කියන්නේ නිකම්ම නිකං කෙනෙක් නම් මට මේකේ අගයක් නැහැ. මේ කියන්නේ සාසන ධර්මයේ දන්න, ත්‍රිපිටකයේ දන්න, මේ රටේ මහා නායක ස්වාමීන් වහන්සේලාත් එක කරට කර බණ කියපු, ධර්මයේ කියපු, ආරණ්‍ය ගණනාවක නායකත්වයේ දරපු වයෝර්ධ, තපෝර්ධ, ඥානෝර්ධ ස්වාමීන් වහන්සේ කෙනෙක්. අන්න ඒකයි ඒකේ වටිනාකම. නිකම් මිනිස්සෙක් කිව්වනම් ඒකේ කිසි වටිනාකමක් නැහැ. උන්වහන්සේ මේ වචනේ තියෙන ගැඹුර අර්ථය සිද්ධිය මනාකොට දන්නා බැවින්මයි එසේ දේශනා කරන්නේ. ඒ වචන මොනතරම් අර්ථ සම්පන්නද කියන එක තේරුම් අරගෙනමයි. ඉතින් උන්වහන්සේ කිව්වා ඒක. ඉතින් උන්වහන්සේට මම ධර්මයේ කියන්න කිව්වා මට. මං කිව්වා කියලා දීලා 95% විතර කුසල ශක්තිය වර්ධනය වෙනකොට පොත අල්ලගන්න. ඒ කියන්නේ උන්වහන්සේගේ ඔළුවේ තියෙනවා පොතෙන් එහානම් මට යන්න බෑ කියන වගේ එකක් තියෙනවා. ඉතින් පොත කියන්නේ සංකාරයක්. ඒක හදාගත්ත මතවාදයක්. ওই පොතේ තිබ්බ දේ ගත්තයි කියලා හිතාගෙන හිටියට ওই පොතේ තියෙන එකම නෙවෙයි තමන්ගේ සංකල්පය තමයි තමන්ගේ ඔළුවට එන්නේ. දැන් බුදුහාමුදුරු ඉස්සරහා ඉඳගෙන ධර්මයේ කිව්වත් උපාදානෙන් ඒක ගත්තොත් වචන උපාදානෙන් වචී පරම වෙලා ගත්තොත් ඒක බුදුහාමුදුරු කියන වචනේ කියලා ඔහු ගන්නේ බුදුහාමුදුරන්ගේ වචනේ නෙමෙයි. තේරෙනා නේද? තමන්ගේ අර්ථය ගන්නේ. තමන්ගේ අර්ථය ගන්නේ. තේරෙනා නේද? තමන්ගේ අදහස තමන්ගේ අර්ථය ගන්න. දැන් අපි ගොඩක් අය උනාචංචා හාමුදුරන්ගේ පොතක් කියවනවා. අචංචා හාමුදුරුවන්ගේ පොත පරිවර්තනය කරපු කෙනා ඇත්තටම පරිවර්තනය කරලා තියෙන්නේ අචංචා හාමුදුරුවෝ කියපු දෙයත් මේ. ඊළඟට පින්නතුනේ ඒ පොත කියවල ගන්නගෙන ගන්නෙත් අර ඒ කියපු හාමුදුරුව කියපු දෙයත් නෙමෙයි. දැන් මං කාලයක් එක්කෙනෙකුට දුන්නා මං කියන දේශනා මේ පොතක ලියලා මට දෙන්න කියලා. ඉතින් මම මාස 6ක් 7ක් පස්සේ ගියාට පස්සේ මේ මං කියපු දේවල් ටික මං ලියපු එක බැලුවා. මම කිව්ව එකම උත්තරය තමයි මේ මං කියපු එකක්වත් නෙමෙයි මේ ලියලා තියෙන්නේ. මේවා මේ මං දේශනා කළාද? මේ 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 මේවා මේ පරස්පර වචනනේ. මේ 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 මේව කිසි ගැළපීමක් නැති ඒවා නෙමෙයි. මේ මං කියපු ඒවා නෙමෙයි ලියලා තියෙන්නේ. ඒ කියන්නේ තමන් ටික වෙලාවක් අහගෙන ඉන්නෝ ඒක සාරාංශය කරනකොට එයා සාරාංශය කරලා තියෙන්නේ එයාට ගැළපෙන විදියට, එයාට තේරෙන විදියට, එයාගේ මානසික රිද්මයෙන්. ඒ නිසා මම පොත් ලියනකොට මේවා සංක්ෂිප්ත කරලා එවනම් කාටවත් ලියන්න දෙන්නේ නැහැ. ඒක ඒ විදියටම ලියන්න ඕන. මේ වචන පෙළහරටම ලියන්න ඕන. නැත්තම් වෙන දෙයක් ලියන්නේ. එසා හිතල ලිව්වොත් ඉවරයි. ඒ නිසා බුද්ධ දේශනාව වුණත් හිතල වෙන කෙනෙක් ලිව්වොත් ඒක බුද්ධ දේශනාව නෙමෙයි. ඉතින් ආනන්ද එදා ආනන්ද හාමුදුරුවෝ රහතන් වහන්සේලා වෙලා හිටපු රහතන් වහන්සේලා ටික එකතු කරගෙන පමණක් මේක දේශනා කරේ. ඒකයි ආනන්ද හාමුදුරුවෝ උපස්ථායක වුණත් ලේ ඥාතිය වුණත් බයින්නේ පාරහස් නොවි කියලා කිව්වේ ඒකයි. තේරුණා නේද? මේ ධර්ම මණ්ඩපේට අඩියක් තියන්නේ පාරහත් නොවි. රහත් වෙලාම වර කියලා කිව්වා. ඉතින් උන්වහන්සේ අප්‍රමාණ වහන්සේලා වහන්සේලා පස්සේ පොඩ්ඩක් විවේක ගන්න කියලා හිතන වෙලාවක නොහිතන වෙලාවක ඒ සිත පිබිදුනා. ඒ හිත අවදි වුණා. අන්න එහෙම මේ සද්ධර්ම අවබෝධය සිද්ධ වෙන්නේ එහෙමයි. ඒක කොතරෙදිද කියලා කියන්න බෑ. තේරුණා නේද? ඒක හිතන්න බැරි තැනකදී ඔබට ඒ ධර්මයේ සොයාගෙන යන මොහොතකදී ඒ ධර්මයට සිත විවෘත කරන මොහොත් කරමින් ඉන්න කෙනාට මේ විශ්වගත වීම, මේ ලෝකෝත්තර වීම කියන එක අපි කියමු. මේ ලෝකෝත්තර වීමට තමන්ගේ හිත ඉඩ දෙනවා. සම්මුතියට මැරෙන්න ඉඩ දෙනවා නම් පරමාර්ථය පහළ වෙනවා. සම්මුතියට මැරෙන්න ඉඩ නොදෙන නිසා තමයි පරමාර්ථය පහළ වෙන්නේ නැත්තේ. බලන්න ඔබේ හිත සම්මුතියට මැරෙන්න ඉඩ දෙනවද කියලා. මොකද්ද සම්මුතියෙන් බැරෙන්න ඉඩ දෙනවා කියන එකේ අර්ථය ඔබට තේරෙන විදිහට කියන්න බලන්න. සම්මුතියට මැරෙන්න ඉඩ දෙනවා කියන එකේ අර්ථය මොකක්ද? සම්මුතිය මැරුණහම ලෝකෝත්තර තත්ත්වයට පත් වෙනවා. හරි. ඊට මෙහා කාරණේ සම්මුතියට මැරෙන්න ඉඩ දෙනවා. සම්මුතිය මැරුණොත් ලෝකෝත්තර තත්ත්වයට පත් වෙනවා. මොකද්ද සම්මුතියට මැරෙන්න ඉඩ දෙනවා කියලා කියන්නේ? අරක දෙවෙනි කාරණේනේ. ඒකේ ෆස්ට් එක පළවෙනි මට්ටම ස්ටෙප් එක කියන්නේ පළවෙනි එක සම්මුතියට මැරෙන්න ඉඩ දෙනවා. දිට්ටි වලින් මිදීම. ඔව්. ඒකත් හරි. තව කියන්න බලන්න. හා? ඉන්ද්‍රියන් ගෝචර වෙන සීමාවෙන්. ඔව්. නිදහස් වීම. ඒකත් හරි. ඒකත් හරි. තව ඇලීම් ගැටීම් වලින් නිදහස් වීම. ඒකත් හරි. අවිද්‍යාවෙන් නිදහස් වීම. ඒකත් හරි. ඒකනම් බටලුන් සහගතයි. ඒක ඔව් ඒක බටලුන් සහගතයි. සයින්නන්සෙ ඉතින් කියනවා ආයි තරහා වුණත් මිත්‍ර වුණත් කැලිම කියනවා ඒක හොඳයි. ඔව්. සම්මුතියට මැරෙන්න ඉඩ දෙන්න. ඔය මරණය කියන එක 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 තැන්වලින් නේ අල්ලන්නේ. ඔය කියන මරණය කොහෙන්ද අල්ලලා තියෙන්නේ? ඈ? පණ යන එකනේ. එයා මැරෙනවා කියලා කියන්නේ පණ යන එකට. දැන් ජීවත් වෙලා ඉද්දිත් මිනිස්සුන්ගේ පණ යනවා තමයි. ඒකට නෙමෙයි මේ කතා කරන මරණය කියන්නේ. ශරීර ධාතුවෙන් සිද්ධ වෙන මරණයක් ගැන නෙමෙයි කතා කරන්නේ. ඒකයි මං කිව්වේ එතන පොඩි අවුලක් තියෙනවා කියලා. තව කියන්න බලන්න සම්මුතියට මැරෙන්න ඉඩ දෙනවා කියන්නේ මොකද්ද? අපි සම්මුතියට මැරෙන්න ඉඩ නොදී අල්ලගෙන ඉන්නෝ මේ පුතජන ලෝකේ. ඒකයි වැඩේ. සම්මුති වචන අල්ලගෙන ඉන්නෝ. සම්මුති දිට්ඨිය අල්ලගෙන ඉන්නෝ. සම්මුති සංකල්ප අල්ලගෙන ඉන්නවා. ඔබේ සංකල්පවලට මැරෙන්න ඉඩ දෙනවද? සංකල්ප පරාද වෙන්න ඉඩ දෙනවද? හා? පින්දුතුනේ ධර්ම අවබෝධය කියන එක ගැඹුරු ආධ්‍යාත්මය තුළින් දැක්ක කට්ටිය ඕන තරම් අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. මේ කොච්චර කරුණු කිව්වත් එහෙම අල්ලගන්න බෑ ඒවා. දැන් ඉතින් ඒ වුණාට සමහර උදවිය මේකේ සත්‍ය පුජ්‍යලයක් නෑ කියලා නිකන් දැනුම අරගෙන මොලේට අරගෙන හිත නිදහස් කරගත්තේ නැතුව ධර්ම අවබෝධය වෙලයි කියලා මටත් ගහලා බලහත්කාරයෙන් සෝහන් වෙච්ච සකදාගාමි වෙච්ච අනාගාමි වෙච්ච රහත් වෙච්ච අය ඉන්නෝ. මේ මටත් ගහලා බලෙන් මං කීපිය මාව සෝහන් කියලා අර එහෙම වෙච්ච අය ඉන්නවා. නුදුන්නොත් එහෙම නිකන් ගුටි කන්න වෙන සයිස් එකක් තියෙන මාර්ගඵලයේ. ඉතින් අපි සද්ද නැතුව ඉන්නෝ. ඒගොල්ලෝ සිය කැමැත්තෙන් මාර්ගඵල ඇඟේ දාගන්න. ඊට පස්සේ මාර්ගඵලත් විනාශ කරලා ඒ මිනිස්සුත් විනාශ කරලා අපිටත් බැනලා තමයි ඔව් දොස් කියලා තමයි යන්නේ. ඉතින් එතකොට පින්නතුන්ට හිතා ගන්න පුළුවන් මාර්ගඵල ලැබපු කෙනාව එයා ළඟ ලෝභ ద్వේෂ මෝහ නැහැ. ඈ ගුරුවරයාට අවිච්ඡ ප්‍රසාදය ඇති. ඈ තුරුණුවන් කෙරෙහි අවිච්ඡ ප්‍රසාදය ඇති. තේරුණා නේද? ඉතින් අන්නේ කරුණාවලින් තමයි මාර්ගඵල ලාභින් හොයන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව මේ ධර්මයට ගරහාගෙන නිඳා කරගෙන ගුරුවරයටත් බැනගෙන ගුරුවරයාගෙන් බලහත්කාරයෙන් මාර්ගඵල ඉල්ලගෙන එහෙම කරන අයට ඒ සත්‍ය නැහැ. ලෝභ ද්වේෂ මෝහ නැත්තං එයා මාර්ගඵලලාභී. ගැරවුම් නිඳා අපහාස නැත්තං එයා මාර්ගඵලලාභී. හැටියට තමයි සලකන්න තියෙන්නේ. කරුණාව මෛත්‍රිය දයාව පරහිතකාමීත්වයේ තියෙනවනම් එයා මාර්ගඵලලාභී. තමයි සලකන්න තියෙන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන දේවල් වලින් කියවෙන්නේ මිනිස්යාගේ චිත්තාවේග. ඒ චිත්තාවේග සංසිඳවපෝ සිතක් ඇතිනම් එයා මාර්ගඵලලාභී. පින්තුනි දේවදත්ත කියන්නේ කවුද? දේවදත්ත කියන්නේ බලහත්කාරයෙන් බුදු වෙච්ච කෙනෙක්. එයා වැඩ කරේ බුදු කෙනෙක් හැටියටද නායකයෙක් හැටියටද නැද්ද? නායකයෙක් හැටියට. එයා දේවදත්ත බුදු. එයාගේ කණ්ඩායමට බුදු. බුදුහාමුදුරන්ට වඩා හොඳින් චතුරාර්ය සත්‍ය මන් දන්නවා කියාගත්ත කෙනෙක්. දැන් ඉන්නවනේ නේද ආනන්ද හාමුදුරන්ට වැඩිය හොඳින් චතුරාර්ය සත්‍ය දන්න ඉන්නවා අපේ බණාල කීපය. ඔව්. දවසක් මගෙම්ම බණ ආපු ගෝල නමක් නැති වුණා. නැති වුණාට පස්සේ මං ගියා ආදාහනයට. එතෙන්ද ආපු පාතකම්මගෙන මට කියනවා ඔබ වහන්සේටත් කොහොම හරි හරිතැන හම්බුණානේ කියලා කියනවා. මං මොකද හරිද නේ? මම මෙතෙන්ට ආවනේ ඔබ වහන්සේත් බණ අහන්න. මං කෝ බණ අහන්න ආව නෙමෙයි උන්වහන්සේ මගෙන් බණ අහපු කෙනෙක්. ඒ ධර්මයේ අහපු කෙනෙක්. මං උන්වහන්සේගෙන් බණ අහන්න නෙමෙයි ආවේ. උන්වහන්සේ මගේ දේශනා අහපු කෙනෙක් ගිහි කාලේ ඉඳලම. ආ ඇත්ති කියලා අහනවා. ඉතින් පව් නේද? ඒගොල්ලන්ට ආනන්ද හැඳුරු කොහොම හරි හරියන්නේ නැතුව ඒගොල්ලෝ එතෙන්ට ගිහිල්ලා බණ අහනවා. ඒගොල්ලෝ හිතනවා මං එතනින් බණ අහන්න යනවා කියලා. දැන් බුදුහාමුදුරන්ගේ කාලෙත් එහෙම සිද්ධ වෙලා තියෙනවා. ආරාම තැන්වලට ගියාම බුදුහාමුදුරු ඒ තැන්වලින් බණ අහනවා කියලා මේ මිනිස්සුන්ට හිතිලා තියෙනවා. ඉතින් පස්සේ තමයි මිනිස්සුන්ට හේතු ගන්නෙන්නේ ජටිලයන්ගෙන් බණ අහන්නේ නැහැ බුදුහාමුදුරු. බුදුහාමුදුරන්ගෙන් ජටිලයෝ බණ අහනවා කියලා. තේරුණානේ? ඕන තරම් ඉන්නවා සමහර උදවිය මේ ආනන්ද හැමදුරන්ගේ ගෝලයන්ගෙන් ධර්මය අහන ආනන්ද හැමදුරු විවේචනය කර කර. ඉතින් ඒ ඇත්තත් කියන්නේ මේ අපේ ගුරුවරයා ආනන්ද හැමදුරු කියලා කියන්නේ එහෙමනොත් මේ යකා මෙතන බඩහන එකක් නැති වෙනවනේ. ඉතින් සම මං කියලා දෙන්නේ කියන්න එපා. ඕ මහගෙන යන්න දෙන්න කවදාක හරි මොලේ පෑදී කියලා. පිරිතුරු මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කර ගැනීම අවදි කරගත්තේ හරිය අමාරුවෙන්. හරියම දුෂ්කරව, හරියම දුර්ලභව. මම ලොකු සෙනගක් නැති එක කියන්න පුදුම වෙන්නේ නැහැ. මොකද අපි අහන්න යන කාලෙත් ඒ තැන්වල ලොකු සෙනගවල් හිටියේ නැහැ. සද්ධර්මයට යොමු වෙන්නේ පිරිතුරු ජීවිතයේ සෑහෙන අත්දැකීම් ලැබපු අය. මේ ලෝකේ කාල බීල සංචාරය කළා පැවතිලා චේතනාවෙන්ම මේ ලෝකේ සාරයක් නැහැ, මේ ලෝකේ වටිනාකමක් නැහැ කියලා තේරුම් ගත්ත අය. පින්නතුනි මගේ වයසෙදි කෙනෙක් අහන්න පුළුවන් ඔබ වහන්සේටත් එහෙමද? මට හිතුණු දේවල් මම කළා. මට හිතුණු තත්වයන් තිබුණා. ඒ තත්වයන් වලට මම ගිහිල්ලා බැලුවා. ඒ තත්වයන් වල ඒ තියෙන දේවල් තියනවද කියලා. රංගපාන්න හිතුණාම රංගන කලාව ආධාරලා ටෙලි නාට්‍යයේ රංගපාන්නක් ගියා කීපයක. ඔය යුග විලක්කුව කියන ටෙලි නාට්‍යය මගේ පොඩි දර්ශන වගේකුත් තියෙනවා. මතක ඇති යුග විලක්කුව 1990 ගණන්වල මේ වෙච්ච ටෙලි ඩ්‍රාම එකක් තියෙනවා. ඒක මං සහායක නළුවෙක් හැටියට ඉන්නවා. ඒවට ගිහිල්ලා බැලුවා ඒකේ මොකද්ද තියෙන්නේ කියලා. ඒ කියන කිසිම සුන්දරත්වයක්වත් ලස්සනක්වත් වටිනකමක්වත් ඒක ඇතුලේ නැහැ. ඒක මහා අපායක්. රංගන කලාව කියන්නේ මහා අපායක්. වැඩිම ලොකුම ප්‍රශ්නේ තමයි අවශ්‍ය වෙලාවට වැසිකිළියකට ගැසිකිළියකට යන්න නැහැ. තිබුණත් ඒක අපවිත්‍ර පබ්ලිෂ් එකක් තියෙන්නේ. ආයිති සංසාරේ ඕන්නේ නැති වෙන දේවල් තියෙන ඉතින් හිතා ගන්න පුළුවන් නේ ලංකාවේ එළියට බැස්සහම තියෙන තත්ත්වේ. ඉතින් මේ මිනිසුන්ට හැමදාම මේ අත්දැකීම ලබන්න මේ සිද්ධ වෙනවා. ඈ ඒක සුන්දර එකක් නෙමෙයි කියලා තේරුම් ගත්තා. ඊළඟට රස්සා කිරීම, ව්‍යාපාර කිරීම ඒ වැඩක් නැහැ. මිනිසුන්ව මේ ලෝකේ ධනයෙන් පෝසත් කළ වැඩකුත් නැහැ. ඉතින් අවසානයේ තේරුම් ගන්නවා ධම්මං විනා නැති සුඛානත්තා. මේකට විසඳුම ධර්මයෙන්ම ඇරෙන්න. වෙන කෝටිපතියෙක් වෙන එකවත්, ප්‍රසිද්ධියක් ලබන එකවත්, කීර්ති ප්‍රශංසාවක් ලබන එකවත්, ජනාධිපති වෙන එකවත්, ලංකාවේ උසම බිල්ඩිමේ අයිතිකාරය වෙන එකවත් නෙමෙයි. මේක විසඳුම ධම්ම විනාහත සුඛ ධර්මයේම විතරයි. ඔබට ඇත්තටම ඉලක්කය හදවතින් ඇවිල්ලා තියනවාද? එක මතු පිටින් නෙමෙයි. හදවතින්ම ධර්මයේ හැරෙන්න වෙන ඉලක්ක දෙයක් නෑ කියන තැනට ඔබ ඇවිල්ලා තියනවාද? අන්න එහෙමනම් පින්නතුනේ එයා ධර්මයේම විතරයි එයාගේ ප්‍රමුඛතාවය. අංක එකට ධර්මයේ ගන්නම අවශ්‍යයි ධර්මයේ දකින්න. අංක එකට වෙන එකක් තියෙනවා නම් පින්නතුනේ, එහෙමනම් අර අංක එකේ එක දෙක වෙලා අංක එකට ධර්මයේ එන්නම ඕන දහම් සොඬ වෙන්න. එදාට ඔබ දහම් සොඬ රජෙක්, ධර්මයේ හොයන රජෙක් වෙනවා. දහම්සොඬ රජාට රජකමක් දීලා, දේවියොත් දීලා, දැසිදස්සොත් දීලා, රන් මිනිමුතු මැණික් ඔක්කොමත් දීලා, යකෙක්ගෙන් හරි බණපදයක් අහගන්න ඕනේ කියන උවමනාවෙන් ධර්මය අහන ඒ තැනත්තා යකාගේ කටට පැනලා හරි නිවන් දකිනවා. බලන්නේ හිත යකෙක් කියන්නේ මම බණපදේ දන්නවා කියලා, යකා කියනවා කොන්දේසියක් දානවා ඔබ මට ෂුවර් නෑ, කන්දෙන් පල්ලෙහාට පනින්න, පනිනකොට කන්ද මැදදී බණපදේ කියන්න. දවසක් කල්පනා කරන්න මොකද්ද මේ සිද්ධිදාමේ කතන්දරය, මොකද්ද මේ අන්ධභූත කතාවේ තේරුම කියලා හොයන්න. මේවා මිනිස්සු ඇත්ත සිද්ධි කියලා ගත්තා. ඔව ඇත්ත සිද්ධි නෙමෙයි. ඔක ධර්මයක් අවබෝධ කරගන්න තියෙන සූත්‍රයක්, සිස්ටම් එකක් ඒක ඇතුලේ තියෙන්නේ. දැන් ඔක අරන් තියෙන්නේ කොහොමද මේ ජාතක කතා ටික ඔක්කොම? ඇත්ත කතා කියලා ගත්තේ. බුදුහාමුදුරන මේ කතා ගේ ගියා ඉන්න කාටවත් එහෙම ඌමනාවක් නැහැ. මේ මගේ කතාවක් තියෙනවා අතීත අහගෙන ඉඳපන් නිකන් මොකක්වත් වැඩක් නැත්තම්. එහෙම නෙමෙයි මේ හැම කතාවකම අපිට කියලා දෙන්නේ ජීවිතය තාර්ථය. ඒක ඇත්තක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. නමුත් ඇත්තද නැත්තද නෙමෙයි ඔක වැදගත් වෙන්නේ, ඒ කතාවේ අර්ථය. ආර දහම්සොඬ රජුරුවන්ගේ කතාව වෙන්නේ නැති දෙයක් නේ. කන්දක් උඩ ඉඳලා පල්ලෙහාට බණ බණක් කියන්න පුළුවන්ද? බණක් ඇහෙනවද? අනිත් එක යකා කට ඇරන් ඉන්නේ අරු වැටෙන ගණ්ඩොම් ගාලා බණ කී කියන්න පුළුවන්ද? ඉතින් වෙන්නේ නැති දෙයක්. අනිත් එක යක්කු බණ දන්නවය. යක්කු කියන්නේ යක්කුනේ නේද? ඉතින් අර ඒ වගේ විචාරශීලී බුද්ධියක් තියෙන්න ඕන. අනිත් එක බණපදයක් කිව්වත් හුලකට ඕක ඇහෙන්නේ නැහැ. කන්දක් උඩින් පැනලා බලන්නකෝ ඇහෙනවද කියලා. අර දැන් තේනවනේ අර මේ ලණුවක් බැඳන් පයින් ඒව. පල්ලෙහා ඉඳගෙන යකෙකුට නෙවෙයි මිනිහෙකුට කියන්නකෝ මොනවා හරි බණපදයක් කියපම් මං උඩ ඉඳලා පයින්කොට කියලා. ඒ යකා හූ තියාගෙන පල්ලෙහාට පයින්නේ නේද? වරබියේ. ඉතින් ඒ නිසා මේ වැඩේ කෙරෙන්නේ නැති වැඩක්. ඒ වෙන සිද්ධාන්තයක් ඔකේ තියෙන්නේ. සම්මුතියට මැරෙන්න ඉඩ දෙන තැන පරමාර්ථය උදා වීම උතර තියෙන්නේ. දැන් යා මරන්නේ මොකද්ද? කන්දෙන් පල්ලෙහාට පැනලා සම්මුතිය මරන්නේ. සම්මුතිය කියන්නේ සයඳුරන්. කලින් කිව්වනේ නේද? ඉන්ද්‍රයන්, ලෝභ, දේශ, මෝහ. රජකම් සිටුකම් දේවිවරු දරු මල්ල ඔක්කෝම සම්මුතියට මැරෙන්න ඉඩ හරිනවා යකාගේ කටට පැනලා. ඒ ඉඩ ඔබේ හිතෙත් හදන්න. සම්මුතියට මැරෙන්න ඉඩ දෙන මොහොතෙම පින්නතුනේ යකා වගේ දැක්ක දේ තුල සක්‍ර දේවේන්ද්‍රයා මෙහෙම නැත්තම් විශ්වය විශ්වීය දහම විශ්ව ස්වභාවය එයාව දරාගත්තා. මේ නැත්තම් ලෝ සබා දහම දරාගත්තා. නැත්තම් ලෝක ධර්මතාවය විසින් දරාගත්තා. බුදුවරු ලෝක ධර්මතාවය විසින් දරාගත්ත අය. ඒකනේ ඔය බුදුහාමුදුරුන්ට එහෙම එහෙම හිරි අර කරදර එහෙම ඒවා කරන්න හොඳ නැත්තේ මේ සබා දහම කැළඹෙන්නේ ඒකනේ. රටවල් වල එහෙම බුදු පිළිම හරේ මේ විනාශ කරපු ගමන් අතු ගාගෙන යන්නේ එක එකේ වෙවිලා. ඉතින් කියනවා ඉතින් අනේ මෙච්චර උදේ හවස අපි පිරිත් අහන බන්තිල් රකින්න රටේ මොකද හාමුදුරනේ වැහැලා ගලන්නේ කියලා. අපේ මිනිස්සු විතර කරන පවන ජාතියක් මිනිස්සු ජාතියක් කොහෙවත් නැවෙන්න තුනේ ඈ මරන්නේ වෙන ආගමකින් කන්නේ තව ආගමක් ඈ මරපු එකට බැන බැන කන්නේ ඒ උරට ඒ උරටක් තියෙන්නේ. එනිසා ඉතාම සුළු පිරිසක් ඉන්නවා කැලේකට වනයකට සඳුන් ගස් දුර්ලභයි වගේම දුර්ලභ වූ සත්පුරුෂ පිරිසක් ඉන්නවා. තමන්ගේ ජීවිතයට තමන් අත්ඇසිල්ලක් සිද්ධ කරනවා. මේ ධර්මයේ අහුවයි කියලා මට උදව්වක් නැහැ පින්නතුනේ. ඒක ඔබටම අත්ඇසිල්ලක් මිස මට කරන උදව්වක් නෙමෙයි. සමහර අය බණ අහනවායි කියලා කියන්නේ නිකන් මට කරන උදව්වක් වගේ. මට උදව්වට බණ අහන්නේ ඔබටම පිහිට පිළිසරන මිස පිනිස මිස මට උදව්වකට බණ අහන්න ඕනේ. හැබැයි ඉතින් එක්කෙනෙක් හරි අහන්න ඉන්නවා නම් ධර්මයේ මම දේශනා කරනවා. කෙනෙක් හරි ධර්මය අහන්න ඉන්නවා නම් ධර්මයේ දේශනා කරන එක්කෙනාට හරි බණ කියනවා. ඒ හැටි මොකද මේ මිනිස්සයාට සසරින් දුකින් එතර වෙන්න ඕන ඒ නිසා කියනවා. දෘෂ්ටි නොගන්නා වූ සීලය පුරුදු කරගන්න. කිසිම දෘෂ්ටියක් ගන්න එපා. දෘෂ්ටි නොගත්ත නම් පින්නතුනේ අපිට දත්මිටි කකා වහිර කරන්න දේවල් මේ ලෝකේ නැහැ. දෘෂ්ටි ගත්තොත් තමයි ඔය ඔක්කොම ප්‍රශ්න ඇති වෙන්නේ. දත්මිටි කකා කෑ ගහන්න ඕනේ නැහැ. හැම දෙයක් දෙහෙම ධර්මානුකූලව විද්‍යානුකූලව යථාර්ථවාදීව බලනවා. සෑම දෙයක් දිහාම ධර්මානුකූලව විද්‍යානුකූලව බලනවා. එතකොට ඒක දිහා දත්මිටි කාලා බලන්න ඕමනාවක් නෑ. දත්මිටි කාලා දිහා එක බලන්න වෙලාවක් නෑ. ධර්මයට පත්වීම කියන පිනතුනේ වචන අතරට නොයේම. චේතනාවන් අතරට නොයේම. එන්නේ නැති බව. එයා මේ වචන චේතනා රූප වේදනා සංඥා සංකාර විඥාන ඉක්මවාලු සමාධියකට සමවැදිලා වාසය කරනවා. සම්මුතියට මැරෙන්න ඉඩ දීලා පරමාර්ථේ වාසය කරනවා. සම්මුති ලෝකයා සම්මුති පටලැවීම් හදාගෙන කාලගෝටි ගොඩයි. පටලැවීම් නැතුව වාසය කරන්න. පටලැවීම් වලින් නිදහස් වෙන්න. කොහෙන්ද හි හැබැයි ගතින්නේ මේ අපේ ගැට්ටිය මේක ගතින් නිදහස් වෙන්න යන ගතින්නේ මේ හිතෙන්. ගෙදරම ඉඳගෙන පින්නතුනේ හිතෙන් නිදහස් වෙන්න පුළුවන්. ගෙදරම ඉඳගෙන හිත නිදහස් කරන්න පුළුවන්. නෝනටයි මහත්තයට එක ඇඳේ ඉඳගෙන නිවන් දකින්න පුළුවන්. අමාරු ගැටි නිවන් දකින්න බැරි වෙයි කියලා කාමර දෙයකට යනවා. එහෙනම් ඉතින් ඉන්ද්‍රියන් ටිකත් එක එක කාමරෙන් දියන්න ඕනේ. ඇහැ තියෙනවා එක කාමරයක, කන තියෙනවා තව එක කාමරයක. නායිද ඇයි මේ මේ පහත් එකට තිබ්බහම හරි ප්‍රශ්න ඇති කරගන්නවනේ. ඊළඟට මේ දරුවෝ ගෙදර ඉන්නව දැක්කහම හිත බැඳෙනවා කියලා කැලේට යනවා. ඒ හිත නිවන් දක්වන ක්‍රමයක් නෙමෙයි, ඒ වෙන මොකක් හරි නිවනක් ඒක. හිත නිවන් දක්ින එකට පින්න තුනේ රන් මිනි මුතු මැණික් ගොඩක වාඩි වෙලා ඉඳලා නිවන් දක්ින්න පුළුවන්. සිද්ධාර්ථයන්ට නාටිකාංගනාවෝ ටික නටද්දි ඒ අය අතර ඉද්දි පවා එයා වෙනස් විදියක එක දිහා දැක්ක නේද? ඒක අභිනික්‍රමයේ තියෙන අන්න ඒකයි කියන්නේ චේතනාව සහ දකින ආකාරයේ අනුව තමයි මිනිස්සයට ප්‍රිය අප්‍රිය ප්‍රසාදය ඇති වෙන්නේ. චේතාන්විත භාවය අනුව සංඛාරා පරමා දුක්ඛා එහෙමනම් අපි වචන අතරට පැමිණෙනවා නම් වචන උපාදානය කරනවා නම් මේ වචී සංඛාරය කියන එක වෙනතුනේ පරම දුකක්. මේ වචන නිසා අපි විඳිනවා විඳවනවා. මේ වචන නිසා ඔබ සතුටු වෙනවා දුක් වෙනවා. මේ වචන නිසා චේතනා කර්ම හදනවා. මේ වචන නිසා මට පැහැදෙනවා අපහැදෙනවා. මං කෙරෙහි කලකිරෙනවා පැහැදෙනවා. ප්‍රසාදය ඇති වෙනවා අප්‍රසාදය ඇති වෙනවා. කුතුහලය ඇති වෙනවා බය ඇති වෙනවා බීතිය ඇති වෙනවා. එක එක ස්වරූපයේ ඔබට ආකල්ප සංකල්ප සිතුවිලි හට ගන්නවා. එහෙමනේ? වචන වලින් මට ඒ ඕන එකක් ඇති කරන්න පුළුවන්. ඔය ඇත්තන්ව පහදවන්නත් පුළුවන්, අපහදවන්නත් පුළුවන්. තරහ ගස්සන්නත් පුළුවන්, මෛත්‍රිය ඇති කරන්නත් පුළුවන්. ඉතින් ඕකම චිත්‍රයකින් කරන්නත් පුළුවන් නේ. බය කරන්නත් පුළුවන්. ආස හිතිලක් කීයක් හරි දීලා මේක අපි මිලට අරගෙන ගෙදර යක් කියන මට්ටමට හදන්නත් පුළුවන්. වටිනාකම් හදන හැටි ඔය තායිලන්තේම ගියාම අර අලි අඳිනවා චිත්‍ර. මේ චිත්‍රේ මුලින්ම වටිනාකම ලන්සෝ දාන්නේ ඩොලර් 50යි කියලා දානවා. සමහර ඒවා ඩොලර් 100යි කියලා දානවා. 50යි කියලා ඉවරලා දාලා අපි ගියා ඔක කොහොම හරි ගමු කියලා. මතක හිටින්න. ගියා හමුදුරෝ පොඩ්ඩක් ඉන්නකෝ කියලා ගියා. ටික වෙලාවක් යනකොට ඩොලර් 20යි කියලා දැම්මා. ආයි තව ටිකක් වෙලා යනකොට ඩොලර් 10යි කියලා දැම්මා. දැන් එක එකක් ගන්න කට්ටිය යනවා. අවසානේ ඩොලර් 2කට දානවා. ඒ මිනිස්සු වටිනාකම් හදන හැටි නේද? ඈ වටිනාකම් හදන හැටි. සමහරලාට ඩොලර් 2කටවත් ගත්තේ නැහැ. ඒතර ඩොලර් 1කටත් දෙනවා. එහෙම නැත්නම් ඔක නිකනොත් කාඩ හරි දෙනවා ගෙනියන්න කියලා. වැඩක් නැහැ. ජීවිතේ වටිනාකම් කියලා කියන්නේ මනසෙන් හදාගන්න දෙයක්. මනෝමය ස්වභාවයක්. මොකක්ද ක්‍රමයක් ලෝකේ හැදිලා තියෙනවා. අපේ රුපියලත් හැමදාම පාවෙලා පල්ලෙහාට යනවා. කේක් රටවල් වලට හිතෙන ක්‍රමයකට මොනවා හරි ක්‍රමවේදයකට ඒගොල්ලන්ගේ රුපියලක් ගන්න අපි 100 ගානකින් දෙන්න ඕන. ලක්ෂ ගානකින් දෙන්න ඕන. කොළ කෑලි වලට වටිනාකම්, ලෝහ වලට එක එක වටිනාකම්, මණික් වර්ග, ගල් වර්ග වලට එක එක වටිනාකම්, පුජ්‍යලයන්ට එක එක වටිනාකම්, උගත් නූගත්කම් වලට එක එක වටිනාකම්, ඉගෙනගත්ත ඉස්කෝලේ යන එක එක වටිනාකම්, වස්ත්‍ර වලට ඇඳුම් වලට එක එක වටිනාකම්, ඔරලෝසු වලට පළඳින දේවල් වලට එක එක වටිනාකම්, යාන වාහන වලට නාන වාහන වල තියෙන මේ ඒවයි ගහලා තියෙන මේවකට වටිනාකම්. මයික්‍රෝ වෑන් එකක් ආව ටොයෝටා ලේබල් එක ගහගෙන. මම කිව්වා යවෝ මේක මයික්‍රෝ නේද? මම හිතේ ටොයෝටා ගහගන්න අරකට ඉතින් තැනක් නැහැ නේ කිව්වා. දැන් මේකට හයර් වෙනවා කිව්වා. මම කිව්වා අරක තියෙද්දි නෑ ඒ බයින්නේ නැහැ කිව්වා. ඒක මේකේ බ්‍රේක් නැහැ කියලා එන්නේ නැහැ කිව්වා. අපි ටොයෝටා ගෙහුවා. ඔව් දැන් මේක ටොයෝටා වගේමයි. හැබැයි ටොයෝටා නෙමෙයි ලාංඡනය ගහලා තිනවා. කොහොමද අල්ලගන්න විදිය? අල්ලගන්න විදිය එහෙමයි ලාංඡනය තාකන. ලෝකේ හැටි, ලෝකේ ස්වභාවය. ඉතින් මේ කාරණාවලින් තේරුම් යන්නේ සබ්බේ සංඛාරා අනිච්ච. මිනිහෙක් නෙමෙයි නිවන් දකින්නේ හිතක්. ගෑණියෙක් නෙමෙයි නිවන් දකින්නේ හිතක්. ඒ වචනේ හරි ගැඹුරුයි. කූ අර්ථයක් තියෙනවා. විවේකයේ යොදාගෙන ටෙලිනාටි බලන කාලේ ධර්මය ගැන හිතන්න. ඔබේ ජීවිතයට පිළිසරණ ඔබ සිද්ධ කරගත්තොත් ඔබට කාගේ පිළිසරණක් නැති වුණත් තනියෙන් හුස්ම ගන්න පුළුවන් නම් කාගේවත් උදව් ඕනේ නැහැ කියන தත්ත්වය තමයි ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එපයි කියලා ඉන්නව නෙමෙයි. උදව් ලබනවා, සත්කාර ලබනවා. හැබැයි නැතත් ඉන්න පුළුවන් ශක්තිය තියෙනවා. ගහක් යට වුණත් ඉන්න පුළුවන්. එයාට මාලිගාවක් උඩ හිටියයි කියලා 아무තු තත්වයක් ඇති වෙන්නේ නැහැ. ගහක් යට හිටියයි කියලා තමන්න දුකයි කියලා හිතෙන්නේ නෑ. අහස වහල කරගෙන බිම ගේ බිම කරගෙන පොළව ගේ බිම කරගෙන වාසය කරන්න පුළුවන්. බුදුවරුන්ගේ එහෙමයි. උන්වහන්සේලාට මේ විශ්වයේම ගේ පොළව. එයාට තමයි විශ්වවාසිකයා කියලා කියන්නේ. මුළු පොළොවම තමන්ගේ ගේ බිම. ආස තමන්ගේ ගේ වහල. ඒ තත්ත්වෙට ඉස්සෙල්ලා මනස හදාගෙන තියෙනවද කියලා බලන්න. මේ මුළු පොළොවම තමන්ගේ ගේ බිමයි කියලා හැඟෙනවද බලන්න. ඒක නේද පොදු හැඟීම නේ? අහස තමන්ගේ වහලයි කියලා. මිනිස්සු පටු වෙලා පොඩි වෙලා සීමා වෙලා පර්චස් 10ක 15ක හිර වෙච්ච මනසක් බවට පත් කරගෙන විශ්වීය ස්වභාවයක් අත්දකින්න අවස්ථාව තිබියදී එහෙමනම් දැන් කාල වේලාව අවසන් වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද දවසේ පින්නතුන්ට ධර්ම දේශනා දායකත්වයක්, ගිලම්පස දායකත්වයක්, ඒක වගේම දාන දායකත්වයන් ආදී දක්වමින් කටයුතු කරනු ලබන්නේ ආශ්‍රි ලියන ආරච්චි පින්වත් මහත්මයා. එතුමා ධර්මයේ අහන මහත්මේ කැඩේට පවුලේ පින්නතුන් සමග සහ සම්බන්ධ වුණා. අද දවසේ අරමුණ බවට පත්වන්නේ 2023 වසරේ අගෝස්තු මාස අපාතරින් සමුගත් ජස්ටින් සෝලංගම ආරච්චි පියාණන්ගේත්, ඒ වගේම 2021 වසරේ අගෝස්තු මාස අපාතරින් සමුගත්ත ශ්‍රීමති අල්විස් ලොකු අම්මාගේත්, ඒ වගේම 2019 වසරේදී මේ මාසයේදී අප අතරින් සමුගත් ට්‍රිනී අල්විස් පුංචි අම්මාටත් ගේත්, ඒ වගේම 2018 වසරේ සැප්තැම්බර් මාසදී අප අතරින් සමුගත් අකිල විධානපතිරණ සහෝදරයාගේත් සසර ගමන සුගතිගාමී වේවා, යහපත් උප්පත්ති භාවයන් ලැබේවා, ප්‍රාර්ථනීය බෝධි නිවණින් සැනසීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා පුෂ්පාණි අල්විස්, පියදාස ලියනාරච්චි, ස්වර්ණාමාලනී රුද්‍රිගු, පේමවතී සිරිවර්ධන, පියදාස විධානපතිරණ යන දෙමව්පියන්ට සෙත් ප්‍රාර්ථනා කරන්න, ආයුරාරෝග්‍ය සැපවර්ධනය ප්‍රාර්ථනා කරන්න, සද්ධර්ම අවබෝධය, චතුරාර්ය සත්‍ය අවබෝධය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන්න මේ අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම සමීර ලියනගේ ලියන ආරච්චි ඇතුළු පවුලේ සැමටත්, සුමුදු නුවන් ඇතුළු පවුලේ සැමටත්, විධානපතිරණ පවුලේ සැමටත් තුන්වගේ ආශිර්වාදය, ආයුරාරෝග්‍ය සැපවර්ධනය සෙත් ප්‍රාර්ථනාව සිද්ධ කරමින් සෙත ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේට සද්ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටමත් ආයුරාරෝග්‍ය සැපවර්ධනය සැලසේවා, හැම දිනාගේම සද්ධර්ම අවබෝධය තව තවත් දියුණු පමුණු වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. රටවාසී ලෝකවාසී හැම දිනාටම එසේ සත්සිතුවිලි සමුදායක් හිතේ දරාගෙන බොහොම ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙන් භක්තියෙන් යුක්තව අද දවසේහි දායකත්වය ලැබමින් කටයුතු කරේ ආශ්‍රී ලේන ආරච්චි පින්වත් මහත්මයා. එතුමන්ගේ සියලුම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. එතුමන්ටත් මේ සද්ධර්ම ආශිර්වාදය සියලු යහපත පිණිස පවතිවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මිය පරලොව යන්නට හේතුණු සියලුම මෞදෙමෝපිය වංශ පරම්පරාගත ඥාතීන්ගේ සසර ගමන සුවපත් වේවා. සෙත් ප්‍රාර්ථනා කරන්නා වූ හැම දිනාටම ආයුර ආරෝග්‍ය සැපවර්ධනය සැලසේවා. භාවනා වැඩසටහනට සහ සම්බන්ධ වුණු හැම දිනාටමත්, ලෝකවාසී හැම දිනාටමත් සියලු සිත සාන්තිය වේවා, සියලු යහපත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති හිමිනාති සමිඤ්ඤතු සාදු සාදු සාදු.